नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य කතා කරන්න හිතුනේ ආනාපාන සති කතා තමයි ඒක. ආනාපාන සතියෙන් ගොඩක් දෙනෙක් වඩන නිසා ආනාපාන සතිය තුලම ඉඳගෙන නිවන දක්වාම යන මාර්ගය මේ තුල පෙන්වලා තියෙනවා. මේ වටිනා ආනාපාන සතියේ වැදගත් දේවල් මතු කරලා ආනාපාන සතියට උපකාරක ධර්මියෝ, උවදුරු ධර්මියෝ, පලිබෝධ ධර්මියෝ, අපි නොදැනුවත්ව අපේ හිතේ ආනාපාන සතියේ බැසගන්න නැති හේතු ධර්මියෝ, ඒ වගේ ගොඩාක් දේවල් මතු කරලා පෙන්වන සූත්‍රයක්. මේ සූත්‍රයක් නෙවෙයි මේක, ආනාපාන සති කතාවසෙන් විශාල දහම් පරියායක්. මේක මේ පටිසම්භිදා මග්ගයේ මේ පළවෙනි පොතේ තියෙන මේ විස්තරේ වෙන කිසිම පොතක නැහැ. මේකේ විතරමයි මෙච්චර විස්තරයක් තියෙන්නේ. ඉතින් මේක හරියට ප්‍රගුණ කරගත්තොත් මේ සියලු සූත්‍ර ආවරණය වෙනවා. ඒ නිසා ගොඩක් හොඳයි මේක. මුලින්ම තියෙන ආනාපාන සති කතා ගණන වාරයේ කියලා. ගණන වාරයේදී පෙන්වන්නේ මේ ආනාපාන සතිය තුළින් මතුවෙන ඥාන පිළිබඳව, නුවණවල් පිළිබඳව තමයි. එතකොට මේ ආනාපාන සතිය වඩන කෙනාට නුවණවල් 200ක් උපදිනවා කියලා කියනවා. එතකොට මේ මොනවද ඒ නුවණවල් කියලා පෙන්නනවා. ඒ ආනාපාන සතිය වඩන කෙනාට උවදුරු අරමුණු කොට ඇති ඥානයෝ 8 දෙනෙක් උපදිනවා. ආනාපාන සතියට උවදුරු ආනාපානසතිය නොවැටෙන පලිබෝධ ධර්ම ඒවා පිළිබඳ මතු වෙනවා. නුවණවල් 8 දෙනෙක් පහළ වෙනවා. ආනාපාන සතිය පිළිබඳ උපකාර කරමුණු කොට ඇති ඥානියෝ 8 දෙනෙක්. උපක්ලේශ, ඒ දෙකෙන් මිදුනහම උපක්ලේශ කියලා කියන්නේ හොයන්න බැරි සියොම්ම පවතින, එහෙත් ආනාපාන සතිය සමුර්ධ නොවන තවත් එබඳු ආකාරයේම ක්ලේශයන්, හිත අනුවම පවතින ක්ලේශයෝ ටිකක් තියෙනවා 18ක්. ඒවට කියන අටලස් උපක්ලේශ කියලා. උපක්ලේශ 18ක් පිළිබඳව නුවණ මතු වෙනවා. ඒක ඕදාණය තුදුසක කියලා, පිරිසුදු වීම, හිතේ පිරිසුදු වීම 14ක් මතු වෙනවා. පිරිසුදු වීම පිළිබඳ නුවණවල. ඒ වගේම මේ ආනාපාන සතිය සිහි ඇතුව කරන කෙනාට සතෝකාරී ඥානියෝ 32ක් පහළ වෙනවා. ඒ කියන්නේ ආනාපාන සතිය සම්පූර්ණ කර්මස්ථානය තුළ සිහිය අරමුණු 32ක් තුළ පතු පවතින ඒ ඥානියෝ 32ක් සිහිය අරමුණු කරගෙන තියෙනවා කියලා පෙන්වනවා. සමාධි වශයෙන් පැවති ඥානියෝ 20ක්, සමාධිය වශයෙන් 24ක්. ඒ කියන්නේ මේකේ තියෙන ඒ කොටස් එක එක කොටස් වශයෙන් 24ක ක්‍රමයකින් සමාධිය උපදවා ගන්න පුළුවන්. මේ ආනාපාන සතිය තුළ එබඳු ඥානියෝ 24ක් තියෙනවා. විදර්ශනා වශයෙන් පැවති ඥානියෝ 73ක් මතු වෙනවා මේ තුළ ආනාපාන සතිය වඩනකොට. නිර්වේද ඥානය 8 දෙනෙක්. ඒ කියන්නේ මේ ආනාපාන සතිය වඩීම නිසා කලකිරීම නිබ්බිදාව කියලා කියන්නේ. කලකිරීම අරමුණු කොට ඇති ඥානියෝ 8 දෙනෙකි. කලකිරීමට අනුලෝම වූ, කලකිරීම අනුව ගියපු ඥානයෝ 8 දෙනෙක් පහළ වෙනවා. කලකිරීම සංසිඳීම කියලා, ඒ කලකිරීමත් තව ටිකක් එහාට ගියාම හම්බෙන්නේ විරාගය, නිබ්බිදා විරාගය. එතකොට කලකිරීම සංසිඳෙනවා. එතකොට කලකිරීම සංසිඳීම කොට ඇති ඥානයෝ 8 දෙනෙක්ට විමුක්ති සුඛ ඥානයෝ 21ක් 21ක් පහළ වෙනවා. විමුක්ති සුඛය ඒ කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳව අරමුණු කොට ඇති ඥානයෝ 21ක්. ඒ විදිහට උවදුරු අරමුණු කොට ඇති ඥානයෝ 8 දෙනයි, උපකාරක අරමුණු කොට ඇති ඥානයෝ 8 දෙනයි. ඒ විදිහට 16ක්ද උපක්ලේශයෝ වශයෙන් අපිට නොයැටෙන නොදන්නා සියුම්ම පවතින ක්ලේශයන් 18ක් පිළිබඳව, ඊට පස්සේ සතෝකාරී සිහිය එළඹ සිටීම් වශයෙන් 32ක්, සමාධිය වඩා ගැනීම සඳහා අරමුණු 24ක්, විදර්ශනා ඥානයෝ 73ක්, නිබ්බිදාව පිළිබඳව, නිබ්බිදාව අනුලෝමය පිළිබඳව, ඊට පස්සේ විදර්ශනාව පිළිබඳව, විමුක්ති සුඛය පිළිබඳ ආදී වශයෙන් මේ සියලු ඥානයෝ 200ක් උපදිනවා මේ ආනාපාන සතිය හරියට කරන කෙනා. එතකොට මේකෙන් කියන්නේ ඒවා පිළිබඳව පුදුමාකාර නුවණක් මතුවෙනවා. හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට පිළිවෙලට අනුරූප මේ අනුපූර්වව මේ ආනාපාන සතිය වඩනවා නම්, ඉතින් ඒ 200 පිළිබඳව ක්‍රමානුකූල විග්‍රහයක් තමයි මේ ආනාපාන සතිය මේ පරියායෙන් පෙන්වන්නේ. ඉතින් ඒවා ගොඩාක් වටිනවා. මේ ආනාපාන සතිය හෝ වේවා කුමන හෝ කර්මස්ථානයක් වඩන කෙනාට මේ මුලින් පෙන්වන උවදුරු හා උපකාර 8 දෙනා. ඒක ආනාපාන සතියට විතරක් නෙවෙයි හැම කර්මස්ථානයකට මදාලයි. ඒ උවදුරු ටිකයි ඒ උපකාරක ධර්මයෝ හඳුනාගත්තේ නැත්නම් කවදාවත් කෙනෙකුගේ හිතක් සමාධිගත වෙන්නේ නැහැ. ඒ කර්මස්ථානේ සඵල වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ 8 දෙනා පිළිබඳව නුවණ හොඳට විෂද වෙන්න ඕනේ. ඒකෙන් පෙන්වන උපකාර උවදුරු අරමුණු කොට ඇති ඥානිය 8 දෙනා මුලින්ම පෙන්වන. ඒක තමයි කාමච්ඡන්දයේ සමාධියට උවදුරකි, නෙක්ඛම්මය සමාධියට උපකාරයකි, ව්‍යාපාදයේ සමාධියට උවදුරකි, අව්‍යාපාදයේ සමාධියට උපකාරයකි, තීන මිද්දේ සමාධියට උවදුරකි, ආලෝක සංඥාව සමාධියට උපකාරයකි, උද්දච්චය සමාධියට උවදුරක්, අවික්ෂේපය සමාධියට උපකාරයක්, විචිකිච්ඡාව සමාධියට උවදුරක්, ධම්ම විනිශ්චය සමාධියට උපකාරයක්, අවිද්‍යාව සමාධියට උවදුරක්, ඥානය සමාධියට උපකාරයක්, අරතිය සමාධියට උවදුරක්, ප්‍රමෝදය සමාධියට උපකාරයක්, හැම අකුසල ධර්මයෝම සමාධියට උවදුරු, හැම කුසල ධර්මයෝම සමාධියට උපකාර. මොහු උවදුරු අරමුණුකට ඇති පවති ඥානය 8 දෙනාද, උපකාර අරමුණු කොට පැවති ඥානිය 8 දෙනාද කියලා මෙතන තියෙනවා. එතකොට මේ කියන්නේ මේ දැන් මේකෙන් අපිට එන්නේ ওই කාරණා අපි දන්නවනි කියන එක නෙවෙයි මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ. මේ සමාධිය වඩනකොට කාමච්ඡන්දය උවදුරක් බව දන්නවා. ඒ උවදුර පිළිබඳව නුවණ අපිට වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් ආනාපාන සතිය කරනකොට කාමච්ඡන්දේ එනකොට තමන් තුළ මේ කාමච්ඡන්දයක් ආවා කියලා දැනගැනීමේ නුවණ විසදෙන්න ඕනේ. ඊට පස්සේ ඒ කාමච්ඡන්දේ එනකොට ඒක අත්හරින්න පුළුවන් නෙක්ඛම්මය, ඒ අත්හැරීමේ ගුණය, ඒක ප්‍රඥාව වශයෙන් අපි තුළ සාත්වෙන්න ඕනේ. එතකොට අපි කුමන හරි භාවනාවක් කරනකොට මොනවා හරි දෙයක් කෙරෙහි අපේක්ෂාවක්, ඇලීමක්, බැඳීමක් තියෙනවනම් මේක මේ සමාධියට උවදුරක්, කර්මස්ථානියට උවදුරක්, මේක මන් දුරු කළ යුතුයි කියන නුවණ අනිවාර්යෙන් අපි තුළ වැඩෙන්න ඕනේ, මතු වෙන්න ඕනේ. මෙතනදී ඒ නිසා කියන්නේ මේ කාමච්ඡන්දය කියන්නේ හොඳ නෑ කියලා, කාමච්ඡන්දය කියන එක මේ දේ කියලා දන්න බව නෙවෙයි. මේ ආනාපාන සතිය කරනකොට කාමච්ඡන්දේ එනකොට ඒක හොඳට නුවණින් ඒ ස්වභාවයන්, ඒ වගේ ගති ලක්ෂණ, ඒවා වහා හඳුනා ගැනීම හැකියාව දිනු කරගන්න කියන එක කියන්නේ. ඒ නිසා ඒක උවදුරක් කියලා කල්තියා හඳුනාගෙන ඒ උවදුර එනකොටම මතු කරගන්න දක්ෂ වෙනවා. ඒ වෙනකොට නෙක්ඛම්මේ කියලා කියන්නේ ඒක අත්හැරීම. රූපය පිළිබඳව ඇහැට පෙනෙන රූප පිළිබඳ ආසාවක් වෙනකොට ඒ රූපයෙන් නික්මීම නෙක්ඛම්මය. සද්දය පිළිබඳව ආසාවක් වෙනකොට අහපු දේවල් පිළිබඳව ඒ වගේ මේ කාමාරමුණු ඔස්සේ හිත සිහි වෙනකොටම හිත පණිනකොටම ඒක හඳුනා ගන්නවා. ඒ වෙනුවට ඒක අතහැරීමේ දක්ෂතාවය එන්න ඕනේ. කාමච්ඡන්දය හඳුනා ගැනීමත් ඒක අතහරින්න පුළුවන් දක්ෂතාවයත් මෙතන වටිනවා. ඒකට ඒ නිසා ඒ දක්ෂතාවය අනිවාර්යෙන් අවශ්‍යයි. බොහෝ විට වෙන්නේ කෙනෙක් කාමච්ඡන්දය දැනගත්තට ඒක අතහැර ගන්නද ඒක අතහැරීමේ දක්ෂතාවය නැහැ. ඒ නිසා මේ දෙක හොඳට ස්වභාවිත වෙන්න ඕනේ, පිරිසුදු වෙන්න ඕනේ. ව්‍යාපාදයට සමාධියට උදුරක් ව්‍යාපාදේ. අමනාපය, තරහව, නුරුස්නා බව, අකමැති බව මේවා හිතේ ආශේවණය වෙනවා නම් එදිනදා කටයුතු කරනකොට හරි, සමාධියක් වඩනකොට හරි, කෙනෙක් කෙරෙහි, දේවල් කෙරෙහි ව්‍යාපාදේනවා නම් මේක වහා හඳුනාගන්න, මේක නොපවත්වන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එක දක්ෂ වෙන්න නම් ව්‍යාපාදයට, ව්‍යාපාදයේ කියන එක උවදුරක්, කෙලෙස් හතුරෙක් කියලා හොඳට නුවණින් හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ වෙනුවට අපි දක්ෂ වෙන්න ඕනේ අව්‍යාපාදයේ පුරුදු කරන්න. ඒ වෙනුවට මෛත්‍රිය හුරු කරන්න. කුමන ආකාරයේ තරහක්, අමනාපයක් ආවත් තමන්ගේ දක්ෂතාවයේ තියෙන්න ඕනේ වහා මෙනෙහි කරලා ඒ ගැටීම, ඒ අමනාපය, ඒ නොමනා බව දුරු කිරීමේ හැකියාව උපදවා ගන්න. අන්න ඒකට තමයි මෙතන ඥාණය කියලා කියන්නේ, නුවණ කියලා කියන්නේ, පරිචිත භාවය, විෂද භාවය කියලා කියන්නේ අන්න ඒක. ඊට පස්සේ තීන මිද්දය. අපි තුල හැකිලීමක් එනකොට ඒක හඳුනා ගන්න, ඒ පිළිබඳව ප්‍රඥාව හොඳට දියුණු කර ගන්නවා. තීන මිද්දයක් ඇතුළතින් මතු වේගන එනකොටම මේ තීන මිද්දයක් එන්නේ කියලා හඳුනා ගන්න අපි දක්ෂ වෙනවා. ඒක නුවණක්. ඒක ප්‍රඥාවෙන් විතරයි හඳුනා ගන්න පුළුවන්. ඒ වෙනුවට ආලෝක සංඥාව ඇති කර ගන්න කියලා කියනවා. මේකට මෙතන මේ සාමාන්‍ය ආලෝක සංඥාව කියන එකෙන් ප්‍රකටව තීන මිද්දය පහසුවෙන් නැති වෙන නිසා මෙතන දාලා තියෙන්නේ. නමුත් තීන මිද්දේ නැති කර ගන්න තව ගොඩාක් උපායන් තියෙනවා. ඔය මුගල්ලාන රහතන් වහන්සේට පෙන්වන්නේ ක්‍රම ගොඩක්. මේ තීන මිද්දේ නැති කරන්න කන් පිරිමදින්න, වතුර මුණ හෝදා ගන්න, සක්මන් කරන්න আদি මේවා. නමුත් කෙනෙක් ආලෝක සංඥාව පුරුදු කරලා තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ආලෝක සංඥාව පුරුදු කරනවා කියන්නේ අපි ඒක වෙනම කර්මස්ථානයක් වශයෙන් කරන්න ඕන එකක්. කියන්නේ මේ දහවල් කාලේ හොඳට එළි මහනක අවුව වැටෙන ආලෝකයේ තියෙන තැනක වාඩි වෙලා හොඳට දිවා සංඥාව ගන්න ඕන. දිවා සංඥාව. දැන් අපිට මේ දවල් කියන එක සංඥාවක්. මිසක් මේ තියෙන දවල් දකින්නවා නෙවෙයි මේ අපි හඳුනන ආකාරය. ඒ සංඥාව හොඳට ඇස් දෙක අරගෙන අරගෙන ඇස් දෙක පියාගෙන මේ විදිහට දකින්න පුරුදු වෙනවා. ඒ විදිහට ඇස් අරගෙන පියාගෙන මේ විදිහට පුරුදු කරනකොට ඇස් පියාගත්තාමත් අර ඇස් අරගෙන ඉන්නකොට වගේ අපිට එළම සිටිනවා ඒ ගතිය. අන්න ඒකට කියනවා ආලෝක සංඥාව පුරුදු කරගන්නවා. ආලෝක සංඥාව උපදවා ගත්තා කියන. ඒ සංඥාව සිහි කරනවා, මෙනෙහි කරනවා, අර වගේ තීන මිද්දයක් එනකොට ඒක ඉක්මනට දුර වෙනවා. ඒ නිසා එතනදී අපි තීන මිද්දේ හඳුනා ගැනීම නුවණ පුරුදු කරන්න ඕන. ඒ තීන මිද්දේ පිළිබඳව නුවණ නැති කෙනාට තීන මිද්දේ ආවට දන්නේ නැහැ. තීන මිද්දේට නතු වෙනවා. තීන මිද්දේට හිතපත් වෙලා ඒකේ ගැලෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒක පිළිබඳව නුවණ නැතිකමයි. ඒ නිසා මෙතනදී ආනාපාන සතිය වඩන කෙනාට අනිවාර්යෙන් තීන මිද්දේ එනවා. ඒ තීන මිද්දේ එනකොට අපි දැනගන්න ඕනේ වහා ඒ තීන මිද්දේ හඳුනාගන්න මේ තීන මිද්දයක් ආවේ කියලා නුවණ මතු කරගන්න. ඒ ආලෝක සංඥාව පිහිටන්නේ නිමිත්ත මත. ආලෝක නිමිත්ත මත. ආලෝක නිමිත්ත කියන්නේ ඇස් පියාගත්තාම ආලෝකය අර එළඹ හිටිනවා. ඒකත් වෙන්න පුළුවන්. විදර්ශනාව නිසාත් එනවා, සමාධිය වැඩි වීම නිසා, නීවරණ උසන් වීම නිසාත් එනවා. ඒක වෙනයි. ආලෝක සංඥාව වෙනම උපදවා ගන්නත් පුළුවන්. දෙකම 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 ඔක්කොම කාමච්ඡන්දය සියල්ල. එතකොට කාමච්ඡන්දය කියනකොට අර පෙන්වන්න ඕනේ මේ ඒක මතුවෙන්නේ හැම වෙලාවෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම ගුණයන් ආරම්භය. ඒ පිළිබඳ කැමැත්තක්, ආසාවක්, නන්දියක් තියෙනවා නම් ඒ සියල්ල කාමච්ඡන්දය. භාවනාව කෙරෙහි ආසාවක් තියෙනවා නම් ඒකත් කාමච්ඡන්දය. එතකොට ඒක ඡන්தோ කාමෝ, රාගෝ කාමෝ, ඡන්ද රාගෝ කාමෝ කියලා මේ විදිහට ඒ කැමැත්තෙන් ඇලෙන බව, අරමුණේ ඇලෙන බව. ඒකත් ඇලෙනවා. එතකොට ඒවා පවා හඳුනා ගැනීම නුවණ අපි පුරුදු කරන්න ඕන. එහෙම ඒ විෂයෙහි පුහුණු කරොත් තමයි ඒක පිළිබඳව අපිට නුවණ මතුවෙන්නේ. පුහුණුවෙන් ඒ විදිහට තීන මිද්දේ පිළිබඳවත් හැකිලීගෙන එනකොට ඒක දකින්න නුවණ මතුවෙන්නේ. ඒ වෙනුවට ආලෝක සංඥාව හෝ තමන්ට ඒ වෙනුවට වෙනත් මානසික ආරගමයක් තියෙනවා නම් වීරියට මෙනෙහි කිරීම හෝ ඒ තුලින් මේ තීන මිද්දේ දුරු කර ගැනීමේ නුවණ අපි මතු කර ගන්න
ඕනේ.
තීන මිද්දේ නැති වෙන්න අවශ්‍යයි ධම්ම විදිය. ඒ කියන්නේ අර බොජ්ජංග වඩනකොට ක්‍රම දෙකක් පෙන්වන මේ අර යම් වෙලාවක හිත හැකිලුවේ ගියා නම් ඒ වෙලාවට ධම්ම විජය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න කියලා. එතකොට ධහම හොඳට මෙනෙහි කරනකොට වැටහිච්ච ධහම කාරණාවක් බලනකොට ඒ නිසා ප්‍රීතිය උපදිනවා. මේ ප්‍රීතිය කියන එක තීන මිද්දේට ගොඩක් විරුද්ධයි. ඒ නිසා ඒකත් හොඳයි. ඊට පස්සේ තීන මිද්දේ වගේම ඊළඟ එන එකක් තමයි උද්දච්චය. හිත විසිරෙන බව, එක එක අරමුණු වල හිත පයින බව. මේකත් සමාධියට උවදුරක්. තීන මිද්දේත් සමාධියට උවදුරක්, උද්දච්චයත් සමාධියට උවදුරක්. උද්දච්චයේ සමාධියට උවදුරක්, අවික්ෂේපයේ සමාධියට උපකාරයි. උද්දච්චයනකොට ඒක හඳුනා ගන්න, හඳුනාගෙන හිත එක අරමුණක පවත්වා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක අරමුණක පවත්තන්න ඕනේ. ඒක සමාරිත හිතට නිග්‍රහ කරලා හිත අපි කියමු උද්දච්චයේ වශයෙන් ඉතින් යන්නේ සමහර විට අපි කැමැත්තෙන් ආශේවණේ වෙච්ච අරමුණක් අරමුණක්. එතකොට ඒ අරමුණ හොඳට අල්ලගෙන ඒ අරමුණේ නිස්සාරවත් බව හා ඒ හිත ඒ පිළිමද පයින් නිසා හිතට නිග්‍රහ කරනවා. මේ ඇලිලා ඉන්නේ මොන අරමුණේද? මේ වගේ තැනකට ඇවිල්ලා තමන්ගේ ඒ පැවිදි මහා තත්ත්වයේ, සත්තු මහා තත්ත්වයේ, ශ්‍රාවක මහා තත්ත්වයේ, ශාසනීය මහා තත්ත්වයේ ඒ ගැන හිතලා අර වගේ දෙයක මේ ප්‍රමාද වෙනවද කියලා හිතට නිග්‍රහ කරගන්නවා. එතකොට මේ ඒ වගේ නිග්‍රහ කරගෙන හිත ආපහු එක අරමුණක පවත්තන්න ඕනේ. ඒ නිසා උද්දච්චයේ සමාධියට උදරක්, අවික්ෂේපයේ සමාධියට උපකාරයක්. නොවිසිරුණු බව හිත එක අරමුණක පවත්වනවා නම් ඒක උපකාරයක්. විවිධ අරමුණු වල හිත දුවනවා නම් අනිවාර්යෙන් ඒක කොයිස් භාවනාවටත් උවදුරක්. ඔව්, අවික්ෂේපය කියන්නේ නොවිසුරුණු බව කියන එක. සමාධියේ මේක පැත්තක් තමයි. එතකොට සමාධිය කියන්නේම එක අරමුණක පවතින බවනේ. එතකොට මෙතන කියන්නේ එක අරමුණක පවත්වන්න කියලා. එක අරමුණක හිත පවත්වනවා නම් ඒක සමාධියට උපකාරයක්. එතකොට සමාධිය කියලා සමාධිය කියන එක නැමැති ධර්මය ස්ථිර වෙන්නේ එක් අරමුණක හිත පැවැත්වීම. එතකොට මේ අවික්ෂේපය කියන එකේදී ඉලක්ක වෙන්නේ අරමුණ. සමාධිය කියන එකේ අරමුණ වෙන්නේ සමාධිය නැමැති චෛතසිකයේ ඒ ඉන්ද්‍රිය. එතකොට මේ සමාධිය කියන ඉන්ද්‍රිය ධර්මයේ බල ධර්මයේ හරි ඒ ඒකාග්‍රතා චෛතසිකයේ වර්ධනය වෙන්න නම් දියුණු වෙන්න නම් එක අරමුණක් තුල හිත පවත්වන්න ඕන. එතකොට එක අරමුණක් තුල හිත පැවැත්වීමට කියන අවික්ෂේපය කියලා. නොවිසිරුණු බව කියලා. විවිධ අරමුණු වල හිත පැවැත්වීමට කියන වික්ෂේපය කියලා. වික්ෂේපය අවික්ෂේපය. එතකොට එක අරමුණක් තුල හිත පැවැත්වුවොත් තමයි අර සමාධිය කියන ඉන්ද්‍රිය දියුණු වෙන්නේ. නෑ ප්‍රායෝගික ගැටලුවක් වෙන්නේ අපි ඒක පිළිබඳව දක්ෂ නැතිකම. හිත පිට යනකොටම අල්ලගන්න අපි දක්ෂ නැහැ. ඒ පිළිබඳව අපේ සතිය වැඩ කරලා නැහැ. ඒ පිළිබඳව පුහුණු වෙලා ඒකයි. සෞ සතිය දුර්වලතාව. ඒ නිසා අපිට මේකෙදි පුහුණුවක් වෙන්න කියනවා හිත විසිරුණු ගමන් විසිරුණු බව දකින්න. ඒක ප්‍රඥාවෙන් දකින්න ඕනේ මේක උවදුරක්. මේක පවත්වන්න හොඳ නැහැ කියලා. ඒ ප්‍රඥාවේ ස්වභාවය තමයි හිත පිට යනකොටම දකින්න. එතකොට ඒක නුවණක්. එතකොට ඒ නුවණ කෙනෙකුගේ වැඩිලා නැත්තම් එයාගේ හිත පිට යනවා. ඒක නවත්තන්න බෑ. උපකාර වේ. පිට ගියා බව දැන ගැනීම උවදුර පිළිබඳව ඥාණය. ඒක ඊට පස්සේ එක අරමුණක පැවැත්වීම උපකාරය පිළිබඳව ඥාණය. එතකොට මේ දෙක පිළිබඳව නුවණ අවශ්‍යයි. එක අරමුණක් පැවැත්වීම පිළිබඳවත් නුවණ ඕනේ. මොකද සිහිය නුවණ පදනම් වෙලා තමයි ඒක වෙන්නේ. එතකොට සිහිය නුවණ අපි තුල වැඩෙනවා නම් පවතිනවා නම් එක අරමුණක තියෙනවා. එක අරමුණක තියන්න නම් සිහිය නුවණ ඕනේ. එතකොට ඒ නිසා මේ එක අරමුණක තියාගෙන ඉන්නවා කියන ධර්මතාවය තුල සිද්ධ වෙලා තියෙනවා එයාගේ සිහිය නුවණ තියෙනවා කියන එක. විවිධ අරමුණ වල පයින්නවා කියන්නේ එයාගේ සිහිය නුවණ නෑ. ඒක දිනු කරන්න ඕනේ. ඔව් ඒක එක උපායක් විතරයි. ඒ කියන්නේ දැන් මේ අපි අරමුණ පිට ගියා නම් පළවෙනි පියවරණේ ඒක දකින්න එක. ඒකට වෙන මොකුත් බෑ. ඒක දකින්න අපි ඒ වෙනුවෙන් හිත මෙහෙවන බව මෙහෙवला තියෙන බව බොහෝ වෙලා හරි පිට ගියන් පස්සේ හරි සංවේගී ඇති කරග නැවත ඒ පිළිබඳ අවධානය දෙලි කර ගැනීම මේවා තමයි ඒක දකින්න උපකාර කරන දේ. ඊට පස්සේ යා ටික ටික එහෙම එහෙම කරන්න කරන්න පිට යනකොටම දකිනවා. ඊට පස්සේ දැක්කම් පස්සේ පිට ගියා එක වර්ධනය වෙලා නම් ඒ දැක්කත් නැවත නැවත පයින් ගතිය තියෙනවා. මොකද හිත ආශේවණය වෙනවා. දැන් අපි දැනගන්න ඕනේ මේකෙන් මිදෙන්න ඕනේ. ඒකත් සිහිය නුවණ මත පදනම. ඒ නිසා අපි ඒක මෙනෙහි කිරීම හෝ යොදා ගන්නවා, ධම්ම වවත්තානෙ හෝ යොදා ගන්නවා, හිතර නිග්‍රහව කරනවා, ඒ පිට යන අරමුණ අල්ලගෙන ඒක ආදීන හෝ බලනවා. මේ සියලු උපාය. තුන මේ උපාය අවශ්‍යයි. එතකොට දැන් උපාය ගැන මෙතන කියන්නේ නැහැ. මේ නුවණ කියන එක තුල ඒ සියලු දේ තියෙනවා. ඒක
ගන්න ඒක එතකොට මෙනෙහි කිරීම කියන එක පුණ්‍යක්ෂාන්ගේ භාග්‍යතුන් වහන්සේගේ සඳහනක් කියනවානේ අරමුණ දැන් පිට ගියා නම්
අභියයන්
නම් සබ්බය සබ්බය කියලා මෙනෙහි කරලා
ඒකට
අනුග්‍රහ කළා වගේ ගැටියකට පැනලා
මේ
වැටෙන නැවත ගන්නවා අපි අර කර්කේම පෝෂණය වෙලා එනවා ආතේ වෙලේ වෙලා යනවා වගේ ගැටියක් මට හිතෙනවා මේ
නෑ ඒක කියන්නේ ඒක තමන්ට අවධානයට ලක් කරගන්න විතරයි මෙනෙහි කිරීම ගන්න. ඔබ දෙන්නේ ගොහොවිට ආධුනික කෙනාට මෙනෙහි කිරීම කියන එක පුරුදු කරොත් එහෙම හිත පිට යනකොටම එයාට මෙනෙහි කිරීමට සිහිය උපදිනවා. ඒ උපදිනකොටම එයාට දැන් එයා ට්‍රක් එකට වැටිලා. ඒ කියන්නේ එයාට දැන් අර හරියට වාහනේ කන්ට්‍රෝල් වුණා වගේ. එතකොට දැන් ඒ මෙනෙහි කිරීම දිගට පවත්වන්න අවශ්‍ය නැහැ. කියනවා එක මෙනෙහි කිරීමකින් හරි එයාට ග්‍රහණයට ලක් වුණා නම් අවශ්‍ය
නැහැ.
ඔව් ඔය වගේ તો ඒක මේ කියන්නේ අර අල්ලලා දීමක් අත්උදව්වක්. ඒක ඊට පස්සේ හැම වෙලාවෙම කරන්න අවශ්‍යත් නැහැ. එයාට එතෙන්ට යන්න නැතුව පුළුවන් නම් හොඳයි. නමුත් ඒක බෑ. ඒක බෑ කියන ආධුනික කෙනාට බෑ. අද මොකද මේ ආශ්‍රවයේ කියන එක වේගෙන් එනවා. එනිසා සරලම ක්‍රමය තමයි ඒක. මොකද මේ අමාරු දැනින් දුන්නොත් එයාට ඒක දරන්න බෑ. ඒකයි. ඊට පස්සේ උද්දච්චය කියන එක. ඉතින් ඒවා ගොඩක් වැදගත් එහෙම කතා කරන එක මේ එතකොට උද්දච්චයට අවික්ෂේපය. එතකොට අවික්ෂේපය කියලා කියන්නේ ඒ කාරමුණක පැවැත්වීම. ඒක ඉතින් අර අරමුණට සාදර වන බව, ඒ අරමුණේ හොඳට සකසා ගන්න බව, ඒක හොඳින් අල්ලා ගන්න බව මේවා තුල තමයි මේ අවික්ෂේපය කියන්නේ ඒ අරමුණව පැවැත්වීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ඒක අපි දන්නවා ඒක උපකාරයක්. අරක වදුරක්. විචිකිච්ඡාව සමාධියට වදුරක්. එතකොට විචිකිච්ඡාව කියන එක ඉතින් මෙතන පෙන්වන මේ අර බුදුන් කෙරෙහි සැකය, ධර්මයේ කෙරෙහි සැකය කියන එක වගේ දේවල් නෙවෙයි අපිට එන්නේ. මේක දැන් හරිද වැරදිද එහෙම නැත්නම් මේ වගේ ප්‍රතිඵල නැහැ කියලා හෝ ඔය වගේ දේවල් තමයි සැකයේ කරන විදිහ පිළිබඳව හෝ ඒ හැම එකක්ම ධර්මයේ පිළිබඳව සැකය.
හැම
එකක්ම සැකය. ඔව් ආන් ඒ වගේ සමහර වෙලට එහෙමත් තියෙනවා යකෝ මේ පෙරේතෙක්වත් වෙනස් කරනවත් දැන්න හිට කියලා. ඒකත් එතකොට සැකයක්. එතකොට ඒ වෙනුවට අපි දක්ෂ වෙන්න ඕනේ මොකද ධම්ම විනිශ්චය. ඒකත් විචිකිච්ඡාව. ඒකත් සැකේ හැම වෙලාවෙම මේක සමාධියට උවදුරක්ම තමයි. එතකොට ඒකට වෙනුවෙන් සැක කර කර ඉන්න එක නෙවෙයි විනිශ්චය කරගන්න ඕනේ. ඒකයි මේ ධම්ම විනිශ්චය කියලා කියන්නේ. එතන ස්වභාවය බලලා හොඳට ඒ ධර්මතාවය බලලා ධර්මානුකූලව ඒකට පිළිතුරු අපි ගන්න ඕනේ. එහෙම ගත්තොත් අනේ ඒක එතකොට අර විචිකිච්ඡාවෙන් මිදෙනවා. විචිකිච්ඡාවෙන් මිදෙන්න නම් අපි හොඳට ධර්මයේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා දෙන මට මෙහෙම පෙවුනට මෙහෙම දේශනා කරලා. අතීතයේත් මේ වගේම සමහර සබ්‍රක්‍මචාරින් වහන්සේලාට මේ විදිය උවදුරු ඇවිල්ලා තියෙනවා. මේ හිත වැඩි නොවැඩි මැවිල්ලා තියෙනවා. සමාධි මාත්‍රයක්වත් නැති ස්වාමීන් වහන්සේලා හිටියා. මේක මේ සමාධියේ හෝ කමඨහනේ ප්‍රශ්නයක් නෙවෙයි මගේ කෙලෙස් බලවත් කියලා ඒ වගේ ධම්ම විනිශ්චය කොයි පැත්තෙන් හරි අපි ඇති කරගන්නවා. ඉතින් අන්න ඒ වගේ අර අපේ අර ස්වාමීන් වහන්සේ ඔය කියපු කතාවක් තියෙනවා මේ ධම්ම විනිශ්චය විදර්ශනාවට මාරයෝ නෑ කියලා. ඒක හරි වටින කතාවක්. මාර බලපෑම් නෑ විදර්ශනාවට. ඒක ආවත් විදර්ශනා කරන එකයි විතර. ඔය මාරයත් විදර්ශනා කරන එක. ඔව් සමාධිය තමයි මාර බලපෑම්. විදර්ශනාවට මාර බලපෑම් නෑ. ඒ කියන්නේ මාරයත් අභිභවනය කරනවා. ඔය ඒකත් මාරයා අභියෝග මොනවා කරත් ඔය පංචකාමයන් අරඹයනි කරන්නේ. මේ එක්ක රූපයක් ශබ්දයක් අරඹයා ඉන්න අයට බාධාවක් කරලා ඉන්න අය ප්‍රතිබිලා හරි Tamanට බාධා කරන්න හදනවා. එන්න තැන එපා වෙනවා. ඕකාවත් අමරලා දාන එක තමයි විදර්ශනාව. ඒ නිසා මේ මාර බලපෑම් නැළු විදර්ශනාව. ඔව් එහෙම නැති වුණොත් මේ මේ මේක ඉතින් මේ දුර්වල වුණොත් හරියන්නේ නැහැ. ඉතින් මේ එක එක කොයි තැන ගත්තත් අපිට බාධා එක එක විදිහට එනවා. ඉතින් ඒ නිසා මේ ඒ විදර්ශනාව නුවණ අනිවාර්යයෙන්ම කොයි කර්මස්ථානයකටත් අද කාලේ හැටියට තියෙන්න ඕනේ. නැත්තම් බෑ ඒක. ඒ නිසා මේ ධර්ම විනිශ්චය කියන එක හැම වෙලාවෙම විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂයි උපකාරයක්. අවිද්‍යාව සමාධියට උදුරක්. අවිද්‍යාව කියන්නේ ඉතින් අර මෝහ සහගත වැඩකට නැති දේවල් ඔස්සේ අපේ හිත යනවනේ. ඉතින් මේ අවිද්‍යාවයි උද්දච්චයයි ওই දෙක නැකම් කියන දේවල්. මොකද ඉසිරෙන්නේත් අවිද්‍යාව නිසාම. එතකොට වැඩකට නැති දේවල් කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් වල අපි යනවා. ඉතින් එතකොට ඒ අවිද්‍යාව නිසායි අරමුණේ මුලා වීම නිසා ඒ මුලා වීම හඳුනා ගන්න ඕනේ. මේ අවිද්‍යාව කියලා මේඩකම මේ වැරදි මෙනෙහි කිරීම හැම වෙලාවෙම ඒක මේ මතක තියාගන්න මේ හුස්ම රැල්ල දිහා බල බල ඉන්නකොට විතරක් නෙවෙයි. කොයි වෙලාවේ හරි අපේ අරමුණු තුල මුලා වෙනවා නම් අර සමාධිය තමයි පිරෙන්නේ. ඒ නිසා අපි අමාරුවෙන් හරි හිත සමාධිමත් කරගෙන එතනින් පස්සේ බැහැරට ගියාම අරමුණු වල මුලා වෙනවා නම් අර සමාධිය පිරෙන්නේ. අරගත්තු වර්ධනේ නැති වෙනවා. හැම වෙලාවෙම බෑනේ අන්න ඒ වගේ. අරමුණේම එහෙම වුණොත් මේක දන් වෙලක් වගේ පුරුකෙන් පුරුක සම්බන්ධ වෙලා විශේෂ භාගී වෙනවා, දියුණු වෙනවා. නැත්තම් හැම වෙලාවෙම අපි උත්සාහයෙන් අමාරුවෙන් ගන්න දේ ආපහු වැඩෙනවා වැඩෙනවා. ඒක
වැඩෙනවා.
ඒක එහෙම තමයි. මේක මේ ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතන තියෙන්නේ අනාත්ම ධර්මතාවය. මේ හිත කියන එක අපිට ඕන විදිහට පවත්වන්නත් බෑ, ප්‍රාර්ථනාවකින් ගන්නත් බෑ. ඉතින් අපි යම් නුවණක් ආසේවණය කරොත් ඒකේ හුරු වෙනවා. ඒක අතහැරලා අපි අය මෝඩකම පුරුදු කරොත් ඒක හුරු වෙනවා. ඒක අපිට හොඳට තේරෙනවා තිරිසන් සතා ගත්තාම. ඒ තිරිසන් සතාට ටිකක් එක දෙයක් පුරු කරලා අයත් අතහැරියොත් අර ගතිය පුරුදු වෙනවා. ඉතින් අර කුළු හරකා වගේ කවදාවත් ඒ කුළු හරකා මෙල්ල කරන්න බෑ. ඒ ඔය හත්ති මොකද්ද මේ භූමිජ සූත්‍රය පෙන්නන්නේ? අන්න භූමිජ සූත්‍රය නෙවෙයි, දන්ද භූමි සූත්‍රය. ඇතෙක් දමණය කරන විදිය පෙන්නන්නේ. ඉතින් ඒක අතහරින්නේ හස්ති දමකය. ඒක ආයේ පැත්තට හැරණකම් කරනවා. අය ඉඩ දෙන්නේ නැහැ ඒ සතාට ඒ තිරිසංගතිය වලට. අනේ වගේ මේ යමක් යමක් පුරුදු කරයි නම් ඒ ඒ විදියට හිත නැඹුරු වෙනවා, ඒ විදියට පේනවා. ඒ නිසා මේ ඒ වගේ මේ මේ හිත අපි මුලාවට කොයිතරම් පුරුදු කරලා තියනවද මේ නැති දෙයක් අපිට සජීව ඇති හැටියට දැන් මේ පේන්නේ. තනිකර මෝඩකම නෙමෙයි. සත්ව පුද්ගලයෝ කියන මේ අදහස දැන් ඇලිලා බැඳිලා සජීවී වෙලා තියෙනවා. මේක අපි පුරුදු කරපු එකක් කියලාවත් අපිට මතක නැහැ. ඒ එහෙම ගතියක්වත් ඒ තරම් මෙත හිත ආසේවනේ. ඔය ගතියම අනිත් පැත්තට පුරුදු කරොත් එනවා. මේක හිතලවත් මේක පුද්ගලයෙක් කියලා බලන්න බැහැ. පුරුදු කරත් හැබැයි ඔයක දෙපැත්තට පුරුදු කරොත් ඒක දෙපැත්තට වැඩෙනවා. කවදාවත් ඒකේ දියුණුවක් වෙන්නේ
නැහැ.
ඔව් ඒ නිසා මේ අවිද්‍යාව කියන එක මේ අරමුණු තුල මුලා වීම. දැන් අපි අපි කියමුකෝ ගමනක් යනවා බස් එකේ කියලා. මේ බස් එකේ යනකොට ඉතින් මේ තුල බොහෝ විට විවිධ අරමුණු වෙනවානේ. පාර දෙපැත්තට අරමුණු වෙනවා, එන ගොඩ වෙන බහින අය පිළිබඳ අරමුණු වෙන්න පුළුවන්, ඒකේ දාන මොනවාරි ශබ්ද වාහිනී යන්ත්‍ර පිළිබඳව මොනවාරි අරමුණු වෙන්න පුළුවන්, ඇතුලේ ඉන්න අය පිළිබඳව මේ ඔස්සේ මුලා වෙන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය තිබුණා. ඉතින් ඒ නිසා ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි කරන්නේ ඉතින් එන දෙහ එන කෙනා දිහා බලන එක විතරයි. කණ්ණාඩියෙන් හොම් පොඩ්ඩක් බලනවා විතරයි. මොකද ඒ තුල මුලාව වැඩෙනවා. දන්නේම නැහැ දන්නේ. එතකොට ඊට පස්සේ ආපහු භාවනා කරන්න ගියාම තමයි තේරෙන්නේ. ඒ නිසා මේ අවිද්‍යාව කියන එක හැම වෙලාවෙම වදුරක්. ඒක මේ කියන්නේ මේ අපි මේ ආනාපාන සතියේ ඉන්නකොට මුලා වීම පමණක් නෙවෙයි. හැම කර්මස්ථානයේ විතරක් නෙවෙයි ජීවත් වෙනකොට. ඊට පස්සේ ඥානීය සමාධි රූපකාරය. අන්නේ හැම වෙලාවෙම නුවණ පවත්වනවන ඒ අරමුණේ අපි ගමනක් යනකොට වේවා එදිනදා කටයුතු කරනකොට වැරදි වැරදි හරි නුවණ ආපහු හදනවනම් ඒක හැම වෙලාවෙම සමාධියට උපකාරයක් කරන්න අනුග්‍රහයක් කරන්න. ඥානෙට යනවා විශේෂ භාගේවල් ඉතින් ඒ වගේ මට්ටම් තියෙනවා. එතකොට අපි කෙනෙක් ඉතින් ධාතු කර්මස්ථානයේ තුල ඉන්නෝ නම් ඒත් නුවණක් ඒත් මෝඩ මුලා වෙලා නැහැ. ඒ කියන්නේ ඊට පස්සේ ඒ විදිහට නාම රූප පිළිබඳව හෝ පිළිගොළු භාවනා වෙන්න පුළුවන් මෛත්‍රියක් වෙන්න පුළුවන් මොන ආකාරයකින් ඉන්නෝ නම් ඒවා මුලා වෙලා නැහැ. ඒ නිසා එයාට අර සමාධියට උපකාරයේ සැලසෙනවා. එහෙම නැතුව අපි හිත අතහැරලා ඔහේ අරමුණු වලට එන්න දීපු ගමන් මේ අවිද්‍යාව ඇතුලේ ඉන්නේ. ඒක සමාධිය පිරිනේ. ඒක අපිට මෙහෙමයි මේ තැනදී කියන්නේ අපි මේ එනේ නාරමුණු ඕක හාර හාර බලන්න කියන එක නෙවෙයි. ඒක ඒක වෙහෙසක් වෙනවා. ඒක හැම වෙලාවෙම නෑ. නමුත් අපිට පුළුවන් අපි ගමු ගමනක් යනවා කියලා. ඒ ගමනක් යනකොට රූප ධර්මයන් පිළිබඳව පොදුවේ ඔක්කොම පොදුවේ මේ ධාතු කියලා සලකා ගන්න පුළුවන්. ඒ නුවණ තියාගෙන හැම අරමුණක් තුළම මේ නුවණ පවත්වාගෙන යන්න පුළුවන්. දැන් අපි කියමුකෝ මොනෝ හරි අපිට රූප රාමු ටිකක් වැටෙනවා නම් මේ රූප රාමු මේ චිත්‍ර ටිකක් කියලා හඳුනාගත්තොත් චිත්‍ර ටිකක් කියලා අදහස ඇති කරගෙන මොන ආකාරයෙන් අපිට රූප රාමු ආවත් චිත්‍ර ටිකක් කියන අදහස තියාගෙන ඉන්න පුළුවන්. එච්චර. ඒක අර ගන්නේ නැහැ. ඇවිං ඇවිං යනවා. ඒ හැම එකටම නුවණ තියෙනවා. එකක් එකක් අරගෙන අල්ලගෙන බලන්න කියන එක ඒත් කරත් හොඳයි. නමුත් එහෙම කරන්න ගියාම ඒවා තුල ආපහු උද්දච්චේ එන්න පුළුවන් කෙනෙකුට. ඒ අරමුණු වල ස්වභාවයන් අනුව. ඒ නිසා මේ එක අරමුණක් තුල එහෙම අපිට එක දිගට නුවණ තියාගෙන යනවා නම් ඒත් හරි. ඒ වගේ අපිට ඉතින් මේ නොඑක් ආකාරයෙන් මේ අවිද්‍යාවට වැටෙන්නේ නැතුව ප්‍රඥාව තුළ ඉන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඥානය කියන එක හැම වෙලාවෙම ඇත්ත දකිමින් ඉන්න එක තමයි මේ සමාධියට උපකාරයක් කියලා කියන්නේ. අරතිය සමාධියට උවදුරක්. අරතිය කියලා කියන්නේ නොඇල්ම, එපා වීම, කම්මැලිකම කියන එක අරතිය. ප්‍රමෝදයට සමාධියට උපකාරයක්. ප්‍රමෝදය ප්‍රමෝදය කියලා කියන්නේ හැම වෙලාවෙම සතුටින් ඉන්න බව. සැහැල්ලුවෙන් සතුටින් සරලව ඉන්න බව හැම වෙලාවෙම මේ සමාධියට උපකාරයක්. එපා වෙලා ඇකිලිලා අරතියෙන් අරවට අකමැති බව අර ඔය නිකන් අර මේ මරන්න අරන් යනවා වගේ කරන වෙලාවලුත් තියෙනවා. ඒ වගේ ඒක හඳුනා ගන්න ඕනේ. මෙතන එකයි කියන්නේ. අතනත් කිව්වේ හැම වෙලාවෙම මෝඩකම හඳුනා ගන්න. අර කියන්නේ අයෝනිසෝ මනසිකාරය දන්න කෙනාට යෝනිසෝ මනසිකාරය දන්න කෙනාට ආශ්‍රයක් ලැබෙනවා. එතකොට මේ මෝඩකම ආවා මේ මෝඩකමක් කියලා දකින්න අපි තුන නුවණ පුරුදු කරන්න ඕනේ. ඒ විදිහට. අරතිය කියලා කියන්නේ අපි කුසල ධර්මයන්ගේ ඇලෙන්නේ නැති එක. ඒක ඉතින් අහකුළු වල හැම පැත්තෙම පෙන්වන්නේ ඒකයි අපිට අපි කියමුකෝ දැන් සමහර වෙලාවට අපිට හොඳට සතුටින් භාවනාව කරන්න පුළුවන්. භාවනා කරන්න ඕනේ කියලා හිත ඉපදුවත් දැන් බෑ. නම් බෑ වගේ කියලා හිතෙනවා. ටිකක් වෙලා කරගෙන යනකොට දැන් නම් බෑ වගේ කියලා හිතෙනවා. මේක අපිට කෙලෙසයක් කියලා හිතෙන්නේ නැහැ. ඒකද ඊට දීලා අපි ඒ ඔස්සේ එන අරමුණ වලට යනවා. ඒ කියන්නේ නැගිටිනවා. එක්ක ආපහු මෙහාට එනවා. හෝ එහෙම නැත්නම් වෙන මොකක් හරි විකල්පයක් කරනවා. ඒක දකින්න මේ අරතිය කියන එක උවදුරක් මේ කෙලෙසය දුරු කරන්න ඕනේ කියලා ඒ වෙනුවට ප්‍රමෝදය අර ඇති කර ගන්න ඕනේ. සම්පහන්සන සතුට කෙලෙසේ දැක්කහම ඒක ඇති වෙනවා. ඉතින් සතුට උපදින ප්‍රමෝදය ඇති වෙන මානසිකාරයන් කරන්න ඕනේ. දැන් අපි කියන්නේ ප්‍රමෝදය උපදින මානසිකාරයන් තියෙනවා. ඒවා බහුල කිරීමෙන් ප්‍රමෝදය උපදිනවා කියලා පෙන්වනවා. එතකොට ඒකේ අපි දක්ෂ වෙන්න ඕනේ. يعني අපි ඔව් ඒවා එනකොට ඒවා පිළිබඳව අපි තුල එක්කෝ අකමැත්ත උපදින්න පුළුවන්. ඒත් අර එපා වීම උපදින්නත් පුළුවන්. එතකොට අරතිය කියන එක නොයල්ම කියන එක. කර්මස්ථානයේ නොවැළෙන බව. ඒක ඒ වෙලාවට දැන් අපිට ඒක ප්‍රමෝදයට හරව ගන්න පුළුවන්. දැන් අපි උදේ පාන්දර නැගිටිනවා. නැගිටිරු ගම වාඩි වුණාම ඔන්න දැන් නිකාර නිදිමතත් එක්ක එපා වීම වෙනවා. දැන් මේක තුරු කරගන්න මම නැගිටිනවා. නැගිටලා හොඳට මූණ හොදාගෙන ටිකක් එහෙම ඉසක් මං කරලා මේ කරාම හරියනවා. වතුර ටිකක් එහෙම බීලා කියලා. එතකොට එතකොට අරකට ඉඩ දුන්නේ නැහැ. නැත්තම් අපි කරන්නේ හැකිලිම එනකොට දැන් නැගිටින්න කම්මැලි. මූණ හොදා ගන්නත් කම්මැලි. වතුර ටිකක් බොන්නත් කම්මැලි. එහෙම්ම මැස් ටික පියාන භාවනා කරනවා වගේ කරනවා. එතකොට අරතියෙම පීඩා විඳ විඳ කරනවා. ඒක සාර්ථකන. ඒක වැඩි වෙලා කරන්න බෑ. ඉතින් ඒ වගේ අපි ප්‍රමෝදයට උපකාරක ධර්ම අපි දැනගන්න. එතකොට ඒක ප්‍රමෝදයට අපි ප්‍රමෝදයේයි දක්ෂ වෙලා. එතකොට අපි ඒ අරතිය එනකොටම මේක මේ මට්ටමින් නැති කරගන්න බෑ මෙහෙමයි පුළුවන් කියලා දැනගෙන අර අරකට ඉඩ නොති අමාරුවෙන් හරි නැගිටලා ආයේ පූර්වක් උත්තරී කරනකොට ඔක්කොම හරි ගිහලා ඊට පස්සේ සතුටින් කරගන්න පුළුවන්. ඒ ඒකේ දක්ෂ වෙන්න කියන්නේ දැන් ඔය වෙලාවට ඕක කරන්න ඕනේ කියලා හිතුණත් සමහර විට නැගිටින්න හිතෙන්නේ නැහැ. ඒ ඒ අරතියේ ස්වභාවය. ඒ කියන්නේ මේ කම්මැලිකමේ ස්වභාවය. ඉතින් ඒක මැඩගන්න ඒක ඉක්මවා යන්න ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ. හැම අකුසලයෝ සමාධියට උදරු. එතකොට ඌට ඔය කියපු අකුසලයෝ හැර යම් තාක් අපේ තුල අකුසල විතරකයෝ උපදිනවා නම් ඇලීම් ගැටීම් නොමනාප වීම වශයෙන් අර දස අකුසල කර්මපතයන් වශයෙන් මොන ආකාරයෙන් හරි මේ අකුසල් උපදිනව නම් ලෝභය අනුව ගිය, ද්වේෂය අනුව ගිය, මෝහය අනුව ගිය, කර්මපතයන් අනුව ගියපු සියලු අකුසලයෝ සමාධියට උදුරු. එතකොට මේ අකුසලයේ කියන එක පොදුවේ ගත්තාම සතිය නැති හැම අවස්ථාවම සිත අකුසලයේ පවතින. සතිය තියෙනවා නම් අකුසලයේ පවතින්නේ නැහැ. එතකොට ඒක අපිට හැම අකුසලයෝම හඳුනා ගන්න පුළුවන් නම් මේ අකුසලයක් ඊට පස්සේ ඒ වෙනුවට කුසල ධර්මයක් උපදවා ගැනීම හැම කුසලයෝ සමාධියට උපකාරයක්. එතකොට කුසලයේ කිව්වම අපි බුද්ධ වත කරනවා වෙන්න පුළුවන්, වන්දනා කරනවා වෙන්න පුළුවන්, දාන ආදී මොනවා හරි පින්කමක් කරනවා වෙන්න පුළුවන්, වතප්පිළිවෙතක් කරනවා වෙන්න පුළුවන්. මේක කුසලයක්. කුසලයේ බව දැනගෙන කරනකොට ඒක උපකාරයක්. එහෙම නැතුව මේ අපි කුසලයක් කරනකොටත් එක එක දේවල් හිත හිතා කරාට එතකොට ඒක දෙපැත්තටම නැති වෙනවා. ඒ නිසා ගොඩක් එහෙම වෙනවනේ. හොඳ කුසලයක් අපි කරනවා නමුත් ඒක දන්නේ නැතුව කරන්නේ. ඒ වගේ අපි දක්ෂ වෙන්න ඕනේ. ඊට පස්සේ ඒක පිළිබඳව කුසලයක් නම් ඒකේ අපි යහපත් ප්‍රාර්ථනා ඇති කර ගැනීම, ඒකේ වටිනාකම ඇති කර ගැනීම, ඒක දානයක් වෙන්න පුළුවන්. එතකොට හැම අකුසලයෝ සමාධියට උදුරු, හැම කුසලයෝ සමාධියට උපකාර. ඔන්න ඔය විදිහට ඔය කියන ලද 16 අනිවාර්යයෙන්ම දක්ෂ වෙන්න ඕනේ. ඕකේ දක්ෂ නැත්තම්, ඕකේ නුවණ නැත්තම් කවදාවත් එයාට මේ උපචාර සමාධියක් උපදින්නේ නැහැ. ඒ කියන්නේ ධ්‍යාන පැත්තකින් තැබේවා, උපචාර මට්ටමටවත් සමාධියක් එන්නේ නැහැ. ඒ නිසා කියනවා මේ 16 අයුරින්, මේ 16 අයුරින් මතුමත්තේ කළ පරිචය ඇති. මේ 16 කෙරෙහි හොඳට පරිචය තියෙනවා. මොනවට මතුමත්තේ කළ පරිචය ඇති, මොනකොට ඒවා පිළිබඳ පුහුණු ඇති කරගෙන, ඒවා මිදීමේ දක්ෂතාවය ඇති කරගෙන, ඒවා හඳුනා ගැනීමේ දක්ෂතාවයට කියන පරිචය කියනවා. පරිචය ඇති ඇති සිත ඒකත්වයේ පිහිටයි, නීවරණයන් කෙරෙහි විසුද්ධ වේ. අන්න ඔය 16ක් උපක්ලේශ පිළිබඳව පුහුණුව ඇති කෙනාගේ හිත ඒකත්වයේ පිහිටෙනවා, අර පෙන්නපු උදුර වලින් හිත මිදෙනවා. ඒ ඒකත්වයෝ කවරද? මොන ඒකත්වයේද පිහිටන්නේ? නෛෂ්කම්මයේ ඒකත්වයේ, අව්‍යාපාදයේ ඒකත්වයේ, ආලෝක සංඥා ඒකත්වයේ. කාමච්ඡන් දෙනකොට නෛෂ්කම්මයේ පිහිටෙනවා, ව්‍යාපාදේනකොට අව්‍යාපාදේ පිහිටනවා, තීන මිද්දේනකොට ආලෝක සංඥාවේ පිහිටනවා, අවික්ෂේපේනකොට ධම්ම විනිශ්චයේ පිහිටනවා, අවිද්‍යාවේනකොට ඥානයේ පිහිටනවා, අරතියේනකොට ප්‍රමෝදයේ පිහිටනවා, අකුසලයක් වෙනකොට ඒ වෙනකොට කුසලයේ හිත පිහිටනවා. මේ විදිහට ඒකත්වය කියලා කියන්නේ මේ විදිහට හිත පිහිටනවා අර විදිහේ පරිචය ඇති කෙනා. ඔව්, ඊට පස්සේ මේවා ඉතින් සාමාන්‍ය සිහි කිරීම මාත්‍රේ පමණයි අවශ්‍ය නුවණ වැඩුණාම. ඉතින් මේවා පිළිබඳ නුවණ මතුවෙන්නේ නැතිකම, ඒ ඔස්සේ අපි හිත පවත්තන් නැතිකම, හඳුනා ගන්න නැතිකම තමයි හේතුව. ඒ නීවරණයෝ කවරද? එතකොට ඒ කියපු නීවරණයන්ගෙන් නිදෙනවා, ඒකත්වයේ හිත පිහිටනවා කිව්වනේ. එතකොට මොකද්ද ඒ නීවරණයෝ කියලා අහනවා. කාමච්ඡන්දේ නීවරණේ, ව්‍යාපාදේ නීවරණේ, තීන විද්දේ නීවරණයයි, උද්දච්ච කුක්කුච්චේ නීවරණයක්, විචිකිච්ඡාව නීවරණයක්, අවිජ්ජාව නීවරණයක්, අරතිය නීවරණයක්, හැම අකුසල ධර්මියු නීවරණයක්. නීවරණයක් කියලා කියන්නේ මනසේ සම්පූර්ණයෙන් ආවරණය කරලා කුසලයේ වහලා දාන එක තමයි නීවරණය කියන්නේ. ඒක තව ටිකක් විස්තර කරනවා ඊළඟ. නීවරණ යනු මොකද්ද කියලා මේ අර්ථ කතාවක් වශයෙන් එතන විස්තර කරනවා. ඒ නීවරණයෝ කවරදත්? නෛෂ්කම්මයේ ආර්යන්ගේ නීයානයකි. ඒ කියන්නේ නෙක්ඛම්මය කියන එක ආර්යන් නිවනටපත් වෙන මාර්ගයක් කියලා කියනවා. නෛෂ්කම්මය කියන එක නිසා ආර්යෝ නිවනටපත් වෙනවා. ඒ නෛෂ්කම්මය නිවනටපත් වෙන මාර්ගයක්. ඒ නෛෂ්කම්මය හේතු කොටගෙනද ආර්යෝ කාමච්ඡන්දයෙන් මිදෙයි, නික්මේ. එතකොට මේ නෙක්ඛම්මය අත්හැරීම කියන එක උපකාර කරගෙන නුවණැති අය ආර්යෝ කාමච්ඡන්දයෙන් මිදෙනවා. ඒ කාමච්ඡන්දය නීයානාවරණයකි. එතකොට ඒ මිදෙන කාමච්ඡන්දය නිවන ආවරණය කරන එකක්. ඒ කාමච්ඡන්දයෙන් වැසුණු බැවින් ආර්යයන්ගේ නීයාන වූ නෛෂ්කම්මය නොදනි. එතකොට මේ නීවරණ කියලා කියන්නේ කුමන අර්ථයෙන්ද? නෙක්ඛම්මය උපකාර කරගෙන ආර්යෝ නිවනට ලං වෙනවා. ඒ නෙක්ඛම්මය පේන්නේ නැහැ කාමච්ඡන්දයෙන් වැහුණාම. ඒකයි මේ කියන්නේ. ඒ නිසා මේ කාමච්ඡන්දයට කියනවා නීවරණයක් කියලා. නිවන ආවරණය කියලා. නිවන ආවරණය කරනවා කියන්නේ කුමක් නිසාද? නෙක්ඛම්මය උපකාර කරගෙන ආර්යෝ නිවනටපත් වෙනවා. ඒ නෙක්ඛම්මය වහලා දානවා කාමච්ඡන්දේ නිසා. කාමච්ඡන්දේ හොඳට වැඩුණු කෙනාට ඒක අත්හරින්න හිතෙන්නේ නැහැ. ඒක අත්හැර ගන්න බෑ. ඒ නිසා ඒ නෛෂ්කම්මය මතුවෙන්නේ නැහැ. ඒ නිසා මෙයාට නිවන අහුරනවා. ඒ නිසා නිවන අහුරණ එකක් මේ කාමච්ඡන්දය. ඒ නිසා ඒකට නීවරණයක් කියලා කිව්වම්. ඔව් මේ කාමච්ඡන්දයෙන් අත්හැරීම. එතකොට කාමච්ඡන්දයෙන් අත්හැරීම සියලු අකුසලයන්ගෙන් අත්හැරීමද නෙක්ඛම්මය. එතකොට මේක මෙතන කාමච්ඡන්දය කියලා ගත්තට නෙක්ඛම්මය කියලා නයිස්කම්මය කිව්වම හැම අකුසලයෙන් නික්මීමම අත්හැරීමම නෙක්ඛම්මය. එතකොට මේ සියලු ඔක්කොමයි තියෙන්නේ. ඔව්. එතකොට ව්‍යාපාදයේ අව්‍යාපාදය, ඒ කියන්නේ අව්‍යාපාදයේ නැමැති ධර්මයේ දියුණු කරගෙන ඒ අව්‍යාපාදය පුරුදු කරලා ආර්යෝ නිවනටපත් වෙනවා. මේ අව්‍යාපාදයේ නැමැති ධර්මයේ කෙනෙක් තුල දියුණු කරගත්තේ නැත්නම් එයා කවදාවත් නිවනට ලඟ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ව්‍යාපාදයේ වෙනුවට අව්‍යාපාදයේ නැමැති ධර්මය දියුණු කරලා ඒක උපකාරයෙන් එයා නිවනටපත් වෙනවා. එතකොට ඒ අව්‍යාපාදයේ හැම වෙලාවෙම අපි තුල තියෙන්න ඕනේ. ඒ අව්‍යාපාදය දකින්නේ නැහැ, අව්‍යාපාදය මතු කරගන්න බෑ ව්‍යාපාදයෙන් කෙනෙක් වැහුණොත්. එතකොට ඒ ව්‍යාපාදයෙන් වැසුණු බැවින් ආර්යයන්ගේ ඒ අව්‍යාපාදයේ නැමැති නිවන් මඟ වැහිලා යනවා. ඒ නිසා මේ අව්‍යාපාදයට කියනවා නීවරණයක් කියලා. නිවන ආවරණය කරනවා කියලා. එයන්නේ හොඳට අරමුණු වුණාම අපි තුල හොඳ දෙයක් තේරෙන්න ඕනේ. මේ හැම වෙලාවෙම අමනාපයක්, නොරුස්සා බවක්, අකමැත්තක්, ගැටීමක් එනවනම් මේක මේ නිවන ආවරණය කරන එක කියලා දකින්න ඕනේ. පුද්ගලයා කෙරෙහි ගැටෙන්න කවදාවත් හොඳ නැහැ. මොන ආකාරයෙන් හරි ගැටුණා නම් අපි දැනගන්න ඕනේ ඒ මගේ නිවනයි මේ අහිමි කරගත්තේ කියලා. කෙලෙසටයි යට වුණේ කියලා අපි දැනගෙන ඒ නිසා කුමන හේතුවෙන් වත්තේ අව්‍යාපාදය දියුණු කරන්න, ව්‍යාපාදයට අපි හිතපත් කරන්න හොඳ නෑ. ඒ වෙනුවට අව්‍යාපාදයෙන් නොගැටීමම මෛත්‍රියම හිත පුහුණු කරන්න ඕන. ඒක පුරුදු කරත්ම ඒ ආර්යෝ නිවනටපත් වෙනවා. මොකද මේ අව්‍යාපාදය කියන එක නිවනට මගක් නිසා. ඒ මග ඇහිරෙනවා අපි තරහ ඇති කරගත්ත ගමන්. විතරක් පෙන්නුවේ සියල්ලම ඕකට දැම්මනම් අරව මතු වෙන්නේ නැහැ. මොකද ඔය නයිකම්මය කියන එක සියලු දේෙන් වෙන්වීම නෙක්ඛම්මයයි කිව්වොත් එතකොට මෙයාට මේ දුර්වලකම් මතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ මතුක ඒ ඇතුලේ තියෙන ඒවා මතු කරලා පෙන්වන්න කාමච්ඡන්දය කියලා පෙන්නලා තවත් ඊට අමතරව මතු කරලා පෙන්වනවා. ඒ වගේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සියලු චිත්තචෛතසික ධර්මයෝ පංච උපාදානස්කන්ධය ඇතුළට දැම්මා. දැම්මාම ඔය සියලු චිත්තචෛතසික ධර්මයන් චෛතසික ධර්මයන්ගෙන් වේදනාව සංඥාව කියන එක විතරක් මතු කර අනිත් ඔක්කොම සංකාරය ඇතුළට දැම්මා. ඇයි මේ දෙක විතරක් මතු කරලා ගත්තේ? මේකත් දාන්න තිබුණේ අර ගොඩට. ඒ දැම්මේ නැත්තේ අර දෙකේ තියෙනවා සක්කාය දිට්ඨිය උපදවා ගන්න පුළුවන් හැකියාව. ඒ නිසා අර කොටට දාන්නේ නැතුව ඒකෙන් ගලවලා අරගෙන අය වෙන මේ දෙකත් පෙන්නන. නමුත් පොදුවේ ගත්තොත් ඔය ඔක්කොම දාන්නත් පුළුවන් සංස්කාර ස්කන්ධයට. ඕනනම් දාන්න පුළුවන්. යාන් ඒ වගේ තමයි මෙතන. ඉතින් මේ ඒක එකක්. අනික තමයි මේ කාමච්ඡන්දේ නැමැති එකම ධර්මයේ කරන කොටගෙන මේ සියල්ල මැති වෙන්න පුළුවන්. කාමච්ඡන්දේ කෙනෙකුගේ නැත්තම් මේ සියල්ලමත් නැහැ. නැහැ. ඒක ඔව් එහෙම තියෙනවා. නීවරණ නොවන කාමච්ඡන්දයක් තියෙනවා. ඒ කියන්නේ අපි යම් විදිහකින් ධර්මයට ඇලෙන බවක් තියෙනවා නะ. ඒ වගේ අපි සත්පුරුෂයන්ට ඇලෙනවා, ධර්මයට ඇලෙනවා. මේක නීවරණ වෙන්නේ නැහැ. නමුත් ඒක අධිකව වෙනකොට නීවරණ වෙනවා. ඉතින් ඊට ඒ වගේ මේ පංච නීවරණයන්ම ඒ දෙපැත්තටම පෙන්වනවා. දැන් දෝමනස්සේ කියන එක නීවරණ වෙන එකක් තියෙනවා, නීවරණ වෙන එකක් තියෙනවා. අපිට දෝමනස්සයක් උපදිනවා නේද? තමන් තුළ ඒ ප්‍රතිඵල නැති වෙච්චාම අනිත් අය නම් ප්‍රතිඵල ගත්තා මට කවදා එන්නද කියලා. ඒක හැබැයි නීවරණයක් වෙන විදිහක් තියෙනවා. මේක දෝමනස්සේ කියන එක අර නුවණක් පැත්තට බර වෙච්චි දෝමනස්සේකුත් තියෙනවා. තව දෝමනස්සයක් තියෙනවනේ ඊරිසියාව නුව කියපො. මේක එහෙම එකක් නෙවෙයි, මං කොහොම හරි ඇති කරගන්න, මට මේ දේ තව ඇති වුණේ නැහැ කියලා වගේ එහෙම දෝමනස්සයක් වුණ ඒක නීවරණයක් වෙන්නේ නැහැ ඒ ව්‍යාපාදේ. එතකොට ඒ විදිහට මේ මේ ව්‍යාපාදේ පිළිබඳව ආලෝක සංඥාව ආර්යයන්ගේ නීයානෙකි. නීයානයක් කියලා කියන්නේ නිවනට යානාවක්, නිවනට මගක්. ආලෝක සංඥාව, ආලෝක සංඥාව හේතු කොටගෙන ආර්යෝ ඒ තීන මිද්දෙන් නික්මේ. මෙතන වරහන් ඇතුලේ අට කතාවේ අදහසක් දාලා තියෙන්නේ ආර්යෝ ඒ ආලෝක සංඥාව හේතු කොටගෙන නික්මේ කියලා තියෙන්නේ. සංසාරයෙන් නික්මෙනවා හෝ කෙලෙසයන්ගෙන් නික්මෙනවා කියලා පෙන්වන්නේ මෙතන තීන මිද්දේ කියන එක තමයි මාතෘකාව කරලා තියෙන්නේ. එතකොට ඒ තීන මිද්දය කියන එක අර නීයානේද නිවන් මගට ආවරණයක්. එතකොට නිවන් මග කිව්වේ මොකද්ද මෙතන? ආලෝක සංඥාව. එතකොට ඒ ආලෝක සංඥාව වැහිලා යනවා තීන මිද්දේ නිසා. ඒ තීන මිද්දේ නුදු වැසුණු බැවින් ආර්යයන්ගේ නීයාන වූ ආලෝක සංඥාව නොදනි. තීන මිද්දේ ඒ නිසා තීන මිද්දේට කියනවා නීයානාවරණ නීවරණයක් කියලා. නිවන ආවරණය කරන ධර්මයක් කියලා කියනවා. අවික්ෂේපය ආර්යයන්ගේ නීයානේ කියලා. නොවිසුරුණු බව. විසුරුණු බව කියන එක මේ නිවන ආවරණය කරන එක. එතකොට මේ අවික්ෂේපය තවත් ක්‍රම ටිකකට බෙදනවා. මේ කාය වචි චිත්ත කියලා. එතකොට විසුරුණු වචන ඇති බව. ඒකත් අවික්ෂේපයක්. නොවිසුරුණු වචන ඇති බව කියන එක කතා කරනකොට ඒක තේරෙනවා. විසුරුණු වචන කතා කරන එකයි ඒ. එතකොට අපි අර ඒක මේ 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 නීවරණයක් වෙනවා. විසුරුණු කය ඇති බව. ඒ එයා නොවිසුරුණු කය ඇති කෙනයි විසුරුණු කය ඇති කෙනයි ඉරියව්වෙන්ම හොයාගන්න පුළුවන්. විසුරුණු ඈ කාය කර්මෝලිය. එතකොට අපි කියමුකෝ උදාහරණයක් වශයෙන් අපි වාඩි වෙන පිළිබඳව, යෑම පිළිබඳව. ඊට පස්සේ අපි කෙනකෙනාත් එක්ක අපි වැඩපොළ කරනවා, කටයුතු කරනකොට මේ කය සම්බන්ධ වෙලා කරන දේවල් තුළ කය විසිරිලා නැත්නම් ඒවා බොහොම මේ ක්‍රමානුකූලයි. දැන් අපි යම් ඇඳක නිදාගත්තත් ඒ නිදා ගැනීම පිළිබඳව අපි විසිරිලා නම් නැගිටිනකොට තේරෙනවා. කොට්ට තිබුණු තැන් වල නෑ එක්ක කොට්ට උර ගැලවිලා, එහෙම නැත්නම් ඇතිරිලි ඇකිලිලා සුරුට්ටු වෙලා ඒ වගේ
තියෙනවා.
ඔව් අන්න ඒ වගේ. එතකොට වාඩි වුණාම ඒ වගේම වාඩි වෙන ඇතිරිල්ල බව ඇකිරිලා සුරුට්ටු වෙලා තියෙනවනම් ඒ කය අසංවර වෙලා. ඒක අපි හොඳට ඒ වාඩි වෙච්චාම වාඩි වෙන එක නැගිටලා බලනකොට තියෙන විදිහට තියෙන්න ඕනේ. එහෙම තියෙනවනම් එයාගේ කය සංවර වෙලා. එහෙම නැතුව අර ඒවා එහාට මෙහාට ගිහිල්ලා තිබුන් තැන් වෙනස් වෙලා තියෙනවා කියන්නේ එයාගේ කය අසංවරයි. එතකොට ඒ කය විසිරිලා, වචන විසිරිලා, හිත විසිරිලා. එතකොට ඒ හිත විසිරීම නිසා මේ කය වචන දෙක විසිරෙනවා. ඒකට හේතු අසංවරය. අසංවරය කියන්නේ ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවර වුණොත් කය අසංවර වෙනවා, හිත අසංවර වෙනවා, වචන අසංවර වෙනවා. ඉතින් ඒවා හැම වෙලාවෙම ওই විදිහට මේ ඔක්කොම අන්තිමයට බලපාන්නේ අපේ යන මාර්ගයට, සමාධියට, කර්මස්ථානයට තමයි බලපාන්නේ. ඔව් ඔව්. කොක්කම බලපානවානේ. ඒ කියන්නේ විසුරුණු බව කියන එක සමාධියට උදුරක්. එතකොට කය විසුරුණු බව, හිතේ විසුරුණු බව, වචනවල විසුරුණු බව සමාධියට උදුරක්. ඒවා නොසලකා හරින නිසා තමයි ඉතින් මේ ඒවා මේ දියුණු වෙන්නේ නැත්තේ. එතකොට අවික්ෂේපය හේතු කොටගෙන, එතකොට අවික්ෂේපය කියන එක තිබුණොත්, අවික්ෂේපය කියන්නේ කය නොවිසුරුණු බව, වචන නොවිසුරුණු බව, හිත නොවිසුරුණු බව කියන එක දියුණු වෙච්ච කෙනා ඒක උපකාර කරගෙන නිවනට ලං වෙනවා. එතකොට නිවනට යන මගක් තමයි මේ අවික්ෂේපය කියන එක. එතකොට මේ අවික්ෂේපය කියන එක ඒ නිවනට යන මග වැහෙනවා අවික්ෂේපය නිසා. ඒ නිසා විසුරුණු කෙනා අවික්ෂේපය කියන එක අත්හැරලා යනවා. ඒ නිසා යාට නිවන ආවරණය වෙනවා. ඒ නිසා මේ වික්ෂේපයවත් උද්දච්චය කියන එක නීවරණයක් කියලා පෙන්වනවා. ඔව්, සීලයත් බලපාන. සීලය නිසානේ ඉන්ද්‍රිය සංවරය වෙනවා. ඒ නිසා ඒ ත්‍රිවිධ සුචරිතයට ඒක උපකාර කරනවා. බොහෝ සමහරුන්ට එම ස්වභාවයෙන්ම හුරුවක් තියෙනවා. නමුත් ඒ පුරුද්ද එයාට හැබැයි උදව්වක් වෙලා නැහැ. මොකද ඒ ධර්මයේ තිබුණා නම් එයා නුවණකින් කරන එකක් නෙවෙයි. ඒක එයා එක්ක මාන්නයක් පදනම් වෙලා, එහෙම නැත්නම් තමන්ගේ රැකී රක්ෂාව හෝ ඒ ගෞරවේ නම්බුව කියන එක පදනම් වෙලා තමයි ඉරියල්ල වෙන්නේ. එතකොට එයා ඒ කෙලෙසයක් පදනම් කරගෙන ඒක කරනවා. නමුත් මේ ශාසනයේ ඉන්න අය ඒ සිද්ධියම කරනවා. හැබැයි අතෙන්ට උපකාර, කර්මස්ථානයේද නිවනට උපකාර කරගෙන ඒකේ තුල පිළිදෙනවා. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඒ අපි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සේකියාපද ටික ඔක්කොම උතෙන්ට පදනම් වෙලා තියෙන සිවුරු පරිමණඩලය ඇඳීම, පාත්‍ර සිවුරු දැරීම පිළිබඳ ඔය සියලු දේවල් හරි ක්‍රමානුකූලයි. ඒ වගේ කවදාවත් කෙනෙකුට ඇඟිල්ලක් දික්කලා චෝදනා කරන්න බෑ. ඒවට කියන්නේ අර මොනවද ආදි සමාජාචාරික සීල කියන්නේ උතුම් හැසිරීම. ඒ හැසිරීම තුල කිසි කෙනෙකුට පැහැදෙනවා මිසක් අපැහැදෙන්නේ නැහැ. ඉතින් උතුම් ඇසිරීම මේ ශාසනයේ තියෙනවා. අර වගේ පුතග්ජනයන් අතරක් තියෙනවා. ඒකේ අර අරමුණ වෙනවා. අර කියන්නේ හිඟන්නත් කබලක් අරගෙන හිඟා කරනවා, භික්ෂුවත් කබලක් අරගෙන හිඟා කරනවා. ඉතින් මේ දෙකේ වෙනසක් තියෙනවා. එතකොට විචිකිච්ඡාව සැකය නිසා, එතකොට අරකට උද්දච්චය වෙනකොට අපි ධම්ම විනිශ්චය තමයි ඒක බලපාන්නේ. උද්දච්චය නියන විචිකිච්ඡාව නීයාණයට ආවරණය. විචිකිච්ඡාව කියන එක අර ඉස්සෙල්ලා කතා කරපු සැකය නිවන ආවරණය කරන එකක්. ඒ විචිකිච්ඡාහේ වැසුණු බැවින් ආර්යයන්ගේ නීයාණ වූ ධම්ම විනිශ්චය නොදනිසි. එතකොට මේ ධම්ම විනිශ්චය කියන ධර්මතාවය උපකාර කරගෙන ආර්යෝ නිවනටපත් වෙනවා. නිවනට මාර්ගයක් කරගන්නවා මේ ධර්ම විනිශ්චය කියන එක. මොනවා හරි සැකයක් වෙනවා නම්, කුකුසක් වෙනවා නම්, ඒ පිළිබඳව අපි ධම්ම විනිශ්චය කරලා ඒක මගහරවාගෙන නිවනට යනවා. ඉතින් ඒ විචිකිච්ඡාව කෙනෙකු එක බලවත් වුණොත්, දැඩි වුණොත්, ඒක විචිකිච්ඡාව දෘෂ්ටියක් බවට පත් වුණොත් කවදාවත් මේ ධම්ම විනිශ්චය දකින්නෙත් නෑ. එයාට පිළියම් කරන්නත් අමාරුයි. ඒ නිසා ඒක වහලා දාන නිසා මේ විචිකිච්ඡාව නීවරණයක් හැටියට පෙනෙනවා. ඥානයේ ආර්යයන්ගේ නීයානෙක නුවණ ප්‍රඥාව කියන එක ආර්යයන්ගේ නිවනට යන මගක්. අවිද්‍යාව හේතු ඒ නියානේ ඒ ඥානයේ හේතු කොටගෙන ආර්යෝ නික්මෙනවා. අවිද්‍යාව නියානයට ආවරණයක. ඒ අවිද්‍යාව මෝඩකම කියන එක නිවන ආවරණය කරලා දාන එක. ඒ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැසුණු බැවින් අර ඥානය මතුවෙන්නේ නැහැ, ඥානය පේන්නේ නැහැ. ඒ නිසා මේ අපි හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ මෝඩකමෙන් ඉන්නවා කියන්නේ මෝඩකමට ඉඩ දෙනවා කියලා කියන්නේ ප්‍රඥාව නැති වෙනවා, නිවනට යන මඟ ඇහිරෙනවා. ඒ නිසා හැම වෙලාවෙම අපි ප්‍රඥාවෙන් නුවණින් කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මෙතන ඉතින් අපි ගත යුතු දේ. ඊට පස්සේ ප්‍රමෝදය ආර්යයන්ගේ නීයානෙකි. ප්‍රමෝදය සතුටින් ඉඳීම, ප්‍රීතියෙන් ඉඳීම, සැහැල්ලුවෙන් ඉඳීම ආර්යෝ නිවනට යන මගක් කරගෙන තියෙනවා. ඒ ප්‍රමෝදයේ හේතු කොටගෙන ආර්යෝ ඒ අරතියෙන් මිදෙනවා, ඒ පාලි බෝධයෙන් මිදෙනවා. ඒ අරතිය නියාන ආවරණයකි. ඒ අරතිය කියන එක නිවන ආවරණය කරලා දානයක්. ඒ අරතියෙන් වැසුණු බැවින් ආර්යෝ ඒ නිවනට මඟ වූ ප්‍රමෝදය නොදකි. ප්‍රමෝදය ආවරණය කරලා දානවා. ඒ නිසා මේ අරතිය කියන එක නිවනට යන මඟ වූ ප්‍රමෝදය ආවරණය කරන නිසා අරතියට කියනවා නීවරණයක් කියලා. හැම අකුසල කුසල ධර්මයෝ ආර්යයන්ගේ නීයානෙක. හැම කුසලයෝම නිවනට යන මගක්. හැම කුසලයක්ම ඒ කුසලයේ හේතු කොට කරගෙන ආර්යෝ ඒ අකුසලයෙන් මිදෙනවා. යම් දවසක ඒ අකුසලයේ යම් කිසි කෙනෙකුගේ වැසුනොත් එයා කවදාවත් කුසලයේ දකින්නේ නැහැ. ඒ නිසා හැම අකුසලයෝ නිවන ආවරණය කරන එකක්. හැම අකුසලෝ ධර්මයට නීවරණ කියලා පෙන්වනවා. ඒ නිසා ඒ වගේ මේ කවදාවත් මේ අකුසලයෙන් වැහිච්ච කෙනාට කවදාවත් එයාට කුසලයක් මතු කරලා දෙන්න බෑ. තරහ ආපු කෙනාට, ද්වේෂය ආපු කෙනාට එයාට දැන් ওই තරහාවේ කියලා කිව්වට එයා හදන්න බෑ. මොකද එයාට ඒක උඩ තවත් තරහ යනවා. එයා කුසලයෙන් වැහිලා තියෙන නිසා. අන්න ඒ වගේ ඒ විදිහට ෂෝඩසක ඥාන නිර්දේශේ නිමි කියලා පෙනු 16ක් වූ ඥාන නිර්දේශය. ඔන්න ඔය විදිහට මේ ඥානයන්ගෙන් දක්ෂ වෙච්ච කෙනා, පරිචය ඇති කෙනා මේ සමාධිය උපදවා ගන්නවා. සමාධියේ දක්ෂ වෙනවා. ඊට පස්සේ මෙතන කියනවා තවද මේ නීවරණයන් කෙරෙන් විසුද්ධ වූ සිත ඇති ෂෝඩසක වස්තු ආනාපාන සති වඩන්නවුට ක්ෂණික සමාවධානය හේතු කොටගෙන කවර අටලොස් උපක්ලේශ උපදනාවුද. මේ නීවරණ අර කියපු උපකාරක ධර්මයෝයි උවදුරු වර්මයන්ගේ දක්ෂ වෙච්ච කෙනාට අනිවාර්යෙන් යාට උපචාර සමාධිය පිහිටනවා. මෙන්න මේ උපචාර සමාධියේ පිහිටපු කෙනාට උපදින අටලොස් උපක්ලේශ කෙනෙක් තියෙනවා. 18ක් උපක්ලේශය උපදිනවා. මේ ටික උපදින්න හැබැයි උපචාර සමාධියෙන් පස්සේ. උපචාර සමාධියට එන්න නම් මේ කතා කරපු මේ 16 දක්ෂ වෙන්න ඕනේ. ඒ 16 නුවණ තියෙන්න
ඕනේ.
ඔව් යටපත් තියෙනවා. නීවරණ යටපත් වෙලා ඒවයි දක්ෂ වෙ. මොකද මේ ටික ඕලාරික තියෙන. ඊට වඩා සියුම් ටික තමයි මේ උපක්ලේශ කියලා
කියන්නේ.
ධ්‍යාන නෙවෙයි. මේ උපක්ලේශයන්ගෙන් මිදුනොත් විතරයි ධ්‍යානෙ. මේ උපක්ලේශයන්ගෙනුත් මිදෙන්න ඕනේ. මේ උපක්ලේශෝ දැක්කේ නැත්නම්, හඳුනාගත්තේ නැත්නම් කවදාවත් එයාට ධ්‍යානයක් උපදින්නේ නැහැ. එතන කරගෙන. ඔව් පාඩම ටික
සංසාරයෙන් තමයි හැපුණ ස්වභාවයක් ඇවිදිනවා නම් ධම්මවිචේ බුද්ධංගයේ ප්‍රතිපදාවක් දන්නා විදිහට වෙනවා.
ආ.
එතකොට දැන් සමතහනක් වඩාගෙනකොට එහෙම ස්වභාවයක් ආවොත් කුමන හෝ ධමයක් මේ මේ මෙනෙහි කිරීම එකට පිළිම විදිහට ගන්න පුළුවන් ධම්මවිචේදී.
නැ දැන් එතන ධම්ම විචේ ධම්ම වවත්වාණය කියලා කිව්වේ විචිකිච්ඡාවට ප්‍රතිපක්ෂය.
එතකොට
ඒ ඒ විචිකිච්ඡාවට අදාළ ධර්මයක් වෙන්න ඕනේ. ඔව් එතකොට මේ ධර්ම විනිශ්චය ධර්ම වවත්වාණය කියන එක ගන්න පුළුවන් අරතියටත් විරුද්ධව. يعني හැකිලීමක් තීන මිද්‍යාවක් කියනකොට අපි යම් වෙලාවක හොඳ ධම් පරියායක් මතුවෙච්ච එකක් තියෙනවා නම් ඒක මෙනෙහි කරනකොටත් අර ආපෝ ඇති වෙනවා ඒ ප්‍රමෝදය ඇති වෙනවා. නමුත් මෙතන කියන්නේ මේ ධම්ම විනිශ්චය කියලා අර විචිකිච්ඡාවට අදාළව.
ඒ කර්මය යටපත් කරගන්න
හේතුව. ඔව් ඒට අදාළව මෙනෙහි කිරීම කරන්න ඕනේ. සීලය පිළිබඳව නම් ඊට අදාළව. ඒ සීලයේ ශික්ෂාව නම් ඒ ශික්ෂාවට අදාළව. ඒ වගේ.
ධම්ම වත්තා මේ ධම්ම විනිශ්චයයි මේ ධම්ම විනිශ්චයයි කියන එක සම්බන්ධ
නෑ ඔක්කොම එකයි. ඒ වගේ ඉතින් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් ඔක්කොම එක කියන්නේ වවත්තානේ කියන්නේ මෙනෙහි කිරීමනේ. විනිශ්චය කියලා කියන්නේ හරියට තීරණය කිරීම. කරුණ. ඒ ඊට අදාළ ධර්මයේ මෙනෙහි කරන්න
ඕනේ.
ඔව්. ඒ වතමයි. එතකොට උපක්ලේශ අර කියපු නීවරණයන්ගෙන් මිදුනහම උපචාර භූමියෙහි විසුද්ධ වූ සිත ෂෝඩසක වස්තු ආනාපාන සතිය වඩන්නහුට ක්ෂණික සමවදානි හේතු කොටගෙන උපක්ලේශෝ වෙනවා. ඊට පස්සේ මොනවද උපක්ලේශෝ? ආස්වාසයාගේ ආදි මධ්‍ය පරිෝසානිය සිහියෙන් අනුව යන්නවුගේ ආධ්‍යාත්මයේ වික්ෂේපයට ගිය සිත සමාධියට උවදුරක්. ඒ විදිහට හොඳට වඩනකොට මේ ආස්වාස ප්‍රාස්වාස හොඳට ප්‍රකට වෙනවා. එයා ආස්වාස ප්‍රාස්වාස ඔස්සේ යනවලු. දැන් සමහර කෙනෙක් ආස්වාසය අල්ලන්න කියලා මේ ආස්වාසයේ දිගේ යනවා. ඒක සමාධියට මේ උපක්ලේශයක්. කෙලේශයක් ඒක. එතකොට කවදාවත් මේ මේ උපක්ලේශයක් කියලා කියන්නේ මේ නිමිත්තේ හිත බැසගන්නේ. ආනාපාන සති නිමිත්ත. ඔව් ඔව් දැන් මේ ධානයේ කියලා කියන්නේ මේ සම්පූර්ණ මේ අරමුණු දෙකක් ඇටියට හමු නොවි හිත බැසගන්නවනේ නිමිත්තේ. නිමිත්තේ බෙදලා ඒක වෙන්නේ නැහැ. මේක ඔස්සේ යනකොට. ඔව් ඇලෙට යන. එතකොට ආස්වාසයාගේ ආදිමධ්‍ය පරවාසානේ සිහිය අනුව යන්නවගේ ආධ්‍යාත්මය. එතකොට ඇතුළත විසිරෙනවා කියන්නේ. ඊට පස්සේ සම ප්‍රාස්වාසයාගේ ආදිමධ්‍ය පරවාසානේ සිහියෙන් අනුව යන්නවගේ බාහිර ආතනේ ආයතනේ වික්ෂේපයට ගිය සිත සමාධියට උදුරා. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර කියලා මෙතන අරන් තියෙන්නේ ලොකු ගැඹුරක් නෙවෙයි. ආධ්‍යාත්මය කියලා කියන්නේ එතන ඇතුළට නැඹුරු වෙන බවනේ. බාහිර කියලා කියන්නේ එළියට පයින බව. එතකොට මේ ප්‍රාස්වාසය කියලා කියන්නේ හැම වෙලාවෙම එළියට පිට කරන එක. එතකොට ඒක ඔස්සේ හිත විසිරෙනකොට අපි කියනවා බාහිරේ හිත විසිරෙනවා කියලා. ආධ්‍යාත්මයේ විෂයපෙඩ ගිහේ කියලා කියන්නේ ඇතුළට යනකොට ආධ්‍යාත්මයේ කිව්වහම එතකොට දැන් ආස්වාද ප්‍රාස්වාස අපි ගන්න එක. ඒ ඔස්සේ ඇතුළට යනවා.
මට තේරෙන්නේ මට අදහස් වෙලා තියෙන්නේ මේ එක. මට හිතුනේ දැන් බාහිර රූප ශබ්ද ගන්ධ රස වේ කාණ දැනෙන එකක් පිළිබඳව දැන් අපිට විදිනේ නැහැ. එහෙම නැත්නම් හිතේ හිතට ආපු එකක් පිළිබඳව ආධ්‍යාත්මය කියලා කියන්නේ ඒක ඇගේ මේ ඇතුළේ මොනවා හරි ගන්න නලියන ස්වභාවයක්.
ඒ මට්ටම අර්ථයෙන් එන්නේ. ඕක දැන් ඉවරයි. ඔව් ඒවා කාමච්ඡන්ද. ඕවා ඉවර වෙලා තියෙන්නේ දැන්. මේ උපචාර මට්ටමට ඇවිල්ලා
තියෙන්නේ.
ඔව් ඕවා නේ.
ආ. බාහිරේ විසිරෙනවා. අධ්‍යාත්මය උපිරෙනවා කියන්නේ. විසිරෙනවා කියන වචනේ අදහස් කරන්නේ.
ඒ කියන්නේ මේක දැන් මෙයා ආධ්‍යාත්මිකයේ අනුව යනවා කියන කර්මස්ථානේ නැහැ. ඒ කියන්නේ එයා දැන් මේ ආස්වාසයේ යම් විදිහකින් හිත තැම්පත් වෙනවා නම් අරමුණේ බැස ගන්නවා නම් ඒක නෑ එයාට. දැන් අපි කියමුකෝ උදාහරණයක් වශයෙන් අපි යමක් දිහා බලාගෙන ඉන්න එකයි ඒක හොයන එකයි දෙකක් නේ. බලාගෙන ඉන්නකොට ඒකාග්‍රතාවය වැඩි. ඒ අරමුණේ එල්ලේ වැඩි. ඒක ඔස්සේ යනකොට විවිධ අරමුණු ඔස්සේ යන්නේ. එතකොට මේක හොයනවා. ඒ ඔස්සේ යෑම තුලම තියෙනවා මේ එක අරමුණේ නැහැ කියන එක. ආස්වාසය කියන එක අපිට ඒක අරමුණක් හැටියට පෙවුනට ඒක ඔස්සේ යනවා කියන එක තැනක ඒ අරමුණ ඇතුලේ විසිරිලා. ඒකයි මේ දැන් අපි විවිධ අරමුණු වල විසිරෙන එකයි අරමුණ ඇතුලේ විසිරෙන එකයි දෙකක් තියෙනවා. විවිධ අරමුණු වල විසිරෙන එක තමයි කාමච්ඡන්දය. ඒක දැන් ඉවරයි. දැන් මේ අරමුණේ විසිරෙනවා. දැන් අර කියන්නේ මේ අපි ඉරියව්ව පවත්නකොට ඉරියව්ව විසිරෙනවා කියලා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි ඉරියව්ව පවත්වාගෙන යනකොට එක්ක කකුල දිගාරිනවා වෙනස් කරනවා එකක් තියෙනවා. තව එකක් තියෙනවා ඒ ඉරියව්ව මේ දගෙන කොටන ඔහොම වෙනවා ඔහොම වෙනවා ඔහොම වෙනවා ඒ ඉරියව්වෙම හෙල්ලෙන්නේ නැතුව. ඒකත් ඉරියව්වේ විසිරෙනවා. එතකොට මේ ඒ ඉරියව්ව වෙනස් නොකර ඉරියව්ව ඇතුලේ වෙනස් වෙනවා. අරගේ ඉරියව් ඒ වගේ මෙතන මේ ඒ අරමුණේම විසිරෙනවා. ඒ වගේ
උදාහරණයක් දීලා රොපියහන්ට මෙහෙම දැන් අස්වාස් ප්‍රස්වාස එතන අදහස දීලා මේ අර ගේට්ටුවක් ගාව මුරකාරයෙක් ඉන්නවා. ඇතුළට යන කට්ටිය එක්ක යනවා එළියට යන කට්ටිය එක්ක යනවා කියලා. එහෙම නෙවෙයි එතන ඉඳන් මේ ඇතුළට යන එක එළියට යන එක බලන්න ඕන. යන එක අවධානය තියෙනවා මිසක් මේ මුරකාරය එළියට ඇතුළට යන්නේ නැහැ කියන.
ඔව්.
ඒ අදහස දෙතින්
කියන්නේ. ඔව් ඒ වගේ එක. එතකොට ආස්වාස ප්‍රාස්වාස කියන දෙකම ඒ විදිහට. එතකොට එළියට යන එකේ විසිරෙනවා ප්‍රාස්වාසයේ යට ඉඳන් උඩට අපි බලාගෙන ගියොත් ආස්වාසයේ පටන් ගැනීම ඉඳන් ඇතුළත දක්වා ගියොත්
ආස්වාසයේ ප්‍රාස්වාසයේ දෙකේ ආස්වාසයේදී ඇතුළත පිටත
නෑ ආශ්වාසයේ ආදි මධ්‍ය පරෝසානයේ සිහියෙන් අනුව යන්නවුගේ ආධ්‍යාත්මයේ වික්ෂේපයට ගිය සිත සමාධියට උදුරා ප්‍රාශ්වාසයාගේ ආදි මධ්‍ය පරෝසානයේ සිහිය අනුව යන්නවුගේ බාහිර ආයතනයේ වික්ෂේපයට ගිය සිත සමාධියට උදුරා. ඊට ආශ්වාසයේ පිළිබඳව ප්‍රාර්ථනා සංඛ්‍යාත නිකාමයේ වූ තෘෂ්ණාවගේ පැවැත්ම සමාධියට උදුරා. ඊට පස්සේ ආශ්වාසයේ ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ සමහර විට අපි නැති වෙනකොට අහු වෙන මේ අහු වෙන්නේ නැති වෙනකොට හරි එහෙම නැත්නම් ඊළඟට තමයි හොඳට සිවුම් වෙනකොට ඊට පස්සේ හොඳට ප්‍රකට වෙනවනේ. ප්‍රකට වෙනකොට ඔබට තණ්හා කරනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒකට ඒක නිකාන්තියක්. හොඳයි කියනවා. ඔව් දැන් ඔව් ඒ මොකද ඒ අරමුණේ හොඳට සැපයිනේ. ඔව් හොඳට ඇලෙනවා. එතකොට ඒ ඇලුනේ මේක නිසානේ. දැන් අපි මොනවා හරි දෙයකට ඇලෙන්නේ ඒ වගේනේ. දැන් හොඳට මොනවා හරි දෙයක සැප උපදිනවා නම් ඒකට ඇලෙනවා. එතකොට ඒකට ඇලුනේ ඒකෙන් සැප ආපු නිසා. එහෙමනේ ඇලෙන්නේ ඕනෑම දෙයකට ඇලෙන්නේ ඒ විදිහට. ලාභේ නිසා ඒක දැඩිව ගන්නවා කියලා කියන්නේ අන්න ඒ වගේ.
කලින් කාරණේ අර බාහිරයේ විසිරෙනවා අධ්‍යාත්මයේ විසිරෙනවා කියන අසාවේ දැන් සමහරක් කෙනෙකුට උපජාර මට්ටමින්ද අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කියන කාරණේ.
ඔව් ඒවට ඒවත් උපක්ලේස තමයි. ඔව් ඒ වට තියෙනවා ඒක. පවත්වගෙන හිටියොත් ඒක තමයි ඒක දිහා බලාන ඉන්න කියලා කියන්නේ. නෝ යන්නක. වදින තැන දිහා බලාගෙන ඒක සතියෙන් මේ ආස්වාසය කියලා තේරුම් ගන්න. ප්‍රාස්වාසය කියලා තේරුම් ගන්න. ඒක ඔස්සේ යන්න හාරන්න කරන්න එපා කියලා කියන. ඊට පස්සේ නෑ කියලා ප්‍රාර්ථනා කරන්නත් එපා, ආව කියලා තණ්හා කරන්නත් එපා. එතකොට ඒ විදිහට සමාධිය ආශ්වාසයාගේ පෙළුණ ඔහුගේ ප්‍රාශ්වාස ප්‍රතිලාභේ ඇලීම සමාධියට උදුරා. ඊට පස්සේ ආශ්වාසයෙන් පෙළුණ කෙනා කියන්නේ ආශ්වාසය දැන් අහු වෙන්නේ නැහැ, හිතින්නේ නැහැ. ප්‍රාශ්වාසය හොඳට අහු වෙනවා. ඒකේ ඇලෙනවා. ඒ ප්‍රතිලාභේ. ඒක හොඳට වැටහින්න ඒකේ ඇලෙනවා. ඒකත් සමාධියට උදුරා. ප්‍රාශ්වාසයේ පෙළුණ ඔහුගේ ආශ්වාස ප්‍රතිලාභේ ඇලීම දෙක මාරුවට. මේක ඇලීමත් සමාධිය. ඒව සියුම් දේවල්. ඒකයි මේ උපක්ලේශ කෙනෙකුට සාම. පෙලෙන්න පුළුවන් කියන්නේ සියුම් වෙනකොට සමහර විට සිහිය දුර්වල වීම නිසා දැනෙන්නේ නැතුව යනවා. අහු වෙන්නේ නැතුව යනවා. හොයන්න බෑ ඒක. ඒ කියන්නේ මේ නීවරණයෝ තවම විස්කම්බණය වෙලා නැහැනේ. ස්කම්බණේ වෙලා නැහැ. ස්කම්බණේ වෙන්නේ ධානාගතරපත් උනාම. ඒ නිසා මෙයාගේ තවම ප්‍රයෝගය අවශ්‍යයි. උත්සාහය අවශ්‍යයි. ඒ ප්‍රයෝගේ උත්සාහය කියන එක අකණ්ඩව පැවැත්වුවේ නැත්නම් මොකද මේ උපක්ලේශ වලට අහුවීම නිසාමයි මේවා වෙන්නේ. ඒ කියන්නේ අපි කියමුකෝ මේ මෙයා අර ආශ්වාස ප්‍රාශ්වාසය හොඳට වැටෙනකොට ඔබට ඇලුනා නම් ඔය ඇති. ඒකට අහු වෙනවා. ඒක හොයන්න බෑ. ඒකට ඇලෙන එක. ඒ නිසාම ඇලීම නිසාම මෙයාට ආශ්වාසය ප්‍රකට වෙනවා. ප්‍රාශ්වාසය ප්‍රකට වෙන්න බලන ඔය කරුණ හේතු වෙන්න
පුළුවන්.
ඒක ඉතින් ලබලා බලන්න. අපෙන් අහන්න දෙක. සාමාන්‍ය උපචාර මට්ටමේදී අර වගේ පහසුවෙන් නීවරණ වලට නීවරණ වලින් පීඩා විඳින්නේ නැහැ උපචාර මට්ටමේදී. මේ වගේ උපක්ලේශයට අහු වෙනවා මිසක් කාමච්ඡන්දයෙන් එයාට හානි කරන්නේ නැහැ. ව්‍යාපාදයෙන් තීන මිද්දෙන් උද්දච්ච කුච්චෙන් අකුසලයෙන් විසුණුන බයෙන් හානි කරන්නේ නැහැ. ආ එන්නෙත් නැහැ. ඊට පස්සේ අමාරුයින් මේක ගන්න ඕනෙත් නැහැ. අර නිකන් අපි ස්වභාවයෙන් සමහර අවස්ථා තියෙන්නේ. අපහසුාවක් නැහැ, උත්සාහයක් ඕනේ නැහැ. මම නිකන් මේ අරමුණට ඉබේ පයින්නවා හිත. ඉබේ පයින්නවා නිකන් අපි අල්ලල්ලා දෙන්න ඕනේ නැහැ. ඒක අර ඒ තියනවා මේ කියන්නේ මේ අපිට හිතලවත් හිත ගන්න බෑ. ඒ වගේ අවස්ථා. ඒක මේ දැන් වරින් වර ඇති වෙන එක නෙවෙයි. ඒකට කියන්නේ තනික සමාධිය කියලාත් කියනවා ඒ වගේ අවස්ථා වලට. ඉතින් මේ උපචාර අවස්ථාවේදී ඒක තමයි අතීතය අනුව අනාගතය අනුව යන්නේ නැතුව නීවරණයට යන්නේ නැතුව ටිකක් ඉන්න පුළුවන් හොඳට. නෑ එතන නම් එහෙම නෙවෙයි කියන්නේ. එතනදී එයාට ඉතින් ඒ උපචාර මට්ටමේ මේ වැඩුණු කෙනාගේ බාහිර එළියට ගියා කියලා සිත කය වචනේ විසිරෙන්නේ නෑ. අර ගතිය එහෙම තියෙනවා. දැන් අපි හොඳට භාවනා වැඩිලා ආවම පැයක් දෙකක් යනකම් ওই ගතිය තියෙනවා. ආන් ඒ වගේ ඊට වඩා වැඩි කාලයක් තියෙනවා උපචාර මට්ටමේ. ඉතින් ඒක එයා ඒ කියන්නේ මේක හැම වෙලාවෙම තම ආරක්ෂා කළ යුතු එක. අතහැරලා ඉන්න ඕනේ ගන්න නෙවෙයි. අතහැරලා හිටියොත් ආයෙ වැහෙනවා දන්න.
ධ්‍යාන මට්ටමේ ගන්න සම්දාදීන් පීඩාවක් නැහැ කියනවානේ.
ඔව්.
බය සද්දාදී දැන් මේ උපචාර මට්ටමේ සද්දාදී පීඩාවක් තියෙනවා
තමයි. ඔව් තියෙනවා. ඉතින් ඒකේ අර මේ හැම ඒ වගේම මට්ටම් තියෙනවා. දැන් කෙනෙකුට පීඩා කරනෝනේ නීවරණ මට්ටමිනුත්. ඒ මට්ටමෙන් නෙවෙයි. මේක සියුම්ම එයාට ඉතින් මේ පීඩා වෙන මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ මේ තවම ප්‍රයෝගය අවශ්‍යයි කියන එක අපි තේරුම් ගන්න වැටෙන තත්ත්වේ තියෙනවා. නමුත් මේ ප්‍රයෝගය අරතරන් ඕනේ නැහැ. නමුත් ඒක පිරිහෙන්න නොදෙන්න නොදී පවත්වා ගන්නවා. සමහර විට යාට මේ මේ පරියංකේ පැයක් ඉන්නකොට ඒක දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන්. පැයක් දෙකක් තුනක් වුණත් ඉන්න පුළුවන්. ඔව් වේදනාවක් දැනෙන්නේ නැතුව ඒ උපචාර මට්ටම. හැබැයි සමහර විට යා ඒකේ අතහැරලා එදිනෙදා කටයුතු වලදී පැවැත්වුවේ නැත්නම් ධ්‍යානයට එනකම් ආපහු මේක පිරිනවනවා. එතකොට ආස්වාදය anu යන්නවගේ ඊට පස්සේ මොකද්ද කිව්වේ? ප්‍රාස්වාසයේ පෙළුණුගේ ආස්වාස ප්‍රතිලාභේ ඇලීම. ඒ විදිහට ආස්වාසය anu යන්නවගේ ආධ්‍යාත්මික විශ්සේපයට හේතු සමාධිය ආධ්‍යාත්මයේ anu යන කෙනාගේ ආධ්‍යාත්මයේ විසිරීම ප්‍රාස්වාසයේ anu යන කෙනාගේ බාහිරයේ විසිරීම දෙකයි. ආස්වාසයෙන් පෙළුණු කෙනා ප්‍රාස්වාසයේ ඇලීම, ප්‍රාස්වාසයෙන් පෙළුණු කෙනා ආස්වාසයේ ඇලීම දෙකයි හතරයි. ඊට පස්සේ මේ අර ආස්වාසයේ පිළිබඳව නිකාන්තිය තණ්හාව, ප්‍රාස්වාසයේ පිළිබඳව නිකාන්ති තණ්හාව මේ පළවෙනි කොටස් ටික. ඒක හයක්. ඒ විදිහට කොටස් තුනක් තියෙනවා. ඒ පළවෙනි කොටස ප්‍රථම ෂෂ්ඨකය කියලා තියෙනවා. ඊට පස්සේ නිමිත්ත ආවර්ජනා කරන්නාහට ආස්වාසයේ සිට හැලේ. ඊට පස්සේ නිමිත්ත ආවර්ජනය කර කර හොයනවා. එහෙම කෙනාගේ ආස්වාසයේ සිට සැලෙනවලු. කියන්නේ ආස්වාසයේ අතහැරෙනවා, ප්‍රකට වෙලා යනවා. ඒක සමාධියට උදුරක්. ආස්වාසය ආවර්ජනා කරන්නාගේ නිමිත්තේ හිත සැලේ. ආස්වාසය ආවර්ජනය කරන හොයනවා. එහෙම කෙනාගේ නිමිත්තේ හිත සැලෙනවා. ඊට පස්සේ ප්‍රාස්වාසය ආවර්ජනා කරන කෙනා නිමිත්ත ආවර්ජනා කරනාගේ සිත ප්‍රාස්වාසයේ සැලේ. ප්‍රාස්වාසය ආවර්ජන කරනාගේ සිත නිමිත්තේ සැලේ. ආස්වාසය ආවර්ජන කරනාගේ සිත ප්‍රාස්වාසයේ සැලෙනවා. ප්‍රාස්වාසය ආවර්ජන කරනාගේ සිත ආස්වාසයේ සැලෙනවා. එතකොට ඒකෙන් පොදුවේ ගත්තාම එකක් හොයන්න යනකොට අනික අතහැරෙනවා. ඒ නිසා මෙතනදි කියන්නේ හොයන්න යන්න එපා, දකින දේ අල්ලගෙන ඉන්න. එතකොට හැබැයි අවධානය තියෙන්න ඕනේ. එතකොට අරක ප්‍රකට වෙනවා. අයියෝ මේ දැන් මේ ආස්වාසයක් තියෙන්න ඕනේ, ප්‍රාස්වාසයක් තියෙන්න ඕනේ, නිමිත්තක් තියෙන්න ඕනේ, දැන් මට එකක් නැහැ නේ කියලා හොයන්න ගියොත් හරියන්නේ නැහැ. ඒ වගේ තමයි. ඔව් ඒ දැනෙන්නේ නැතු වෙනවා. කලබල වෙනවා. ඊට පස්සේ හොයනවා. ආවර්ජනය කර කර හොයනවා. හොයනකොට තියෙන එකත් අතහැරෙනවා. ඒ විදිහට මාරුවට මේ තුන් නිමිත්ත පිළිබඳව හයක් හය ආකාරයක් එනවා. ඒ ද්විතීය ෂෂ්ඨකය. ඊට පස්සේ අතීත ආස්වාස ප්‍රාස්වාසයේ ලුහු බඳනාසිත වික්ෂේපේට අනුව ගියේ සමාධියට උදුරා. අතීත ආස්වාස ප්‍රාස්වාස අනුව ගියා කියනකොට මේකේ මතු කරලා පෙන්වන්නේ සමහර විට මෙයාගේ මේ මේ ආස්වාසය වෙලා ඉවරයි අල්ලනකොට. ඊට පස්සේ ඒක එයා ඊට පස්සේ ඒ අතීතය පිළිබඳව ලුහු බඳනා හිත කියලා කියන්නේ ඒ අර්ථයෙන් මෙතන කියලා මේ අට කතාවේ පෙන්වන්නේ. මට ඉස්සරවම හිතුනේ ඒක නෙමෙයි. මට හිතුනේ මේ දැන් සමහර විට දැන් අපි ආස්වාසයේ පිළිබඳව හොඳට වැටහිලා ඊට පස්සේ අයාපහු වැටහෙන්නේ නැති වෙනකොට අරක පිළිබඳව ඒක පිළිබඳ ආසාව ඇති වෙනවානේ. දැන් අරක ආවනම් හොඳයි, ඒකම ගන්න ඕනේ කියලා ඒ ආස්වාස අතීතයේ ආස්වාසයේ පිළිබඳව ලුහු බඳිනවා. ගියපු දේ පිළිබඳව
ආස්වාසයේ ඇවිල්ලා ප්‍රස්වාසයේ නේද ආස්වාසයේ ගැන සිල් ගන්නවා කියලා කිව්වද?
අපි දැන් මේ සමහර වෙලාවට තියෙන දැන් අර සාමාන්‍ය ඔක රළු වශයෙන් ගත්තොත් අපි කියමුකෝ ආස්වාස ප්‍රාස්වාස ගණන ක්‍රමයට ගන්නකොට කෙනෙක් එකයි කියලා කියනකොට එකයි කියන්නේ ආස්වාසි ගිහිල්ලා ටිකක් වෙලා. එතකොට ඒක පිළිබඳව දැන් අපි තුල අවධානය යනවා පහු දැන් මේ එකයි කිව්ව ආස්වාසය දැන් වෙලා ඉවරයි ගෙවිච්ච එක පිළිබඳව අයල්ලන්න යනවා. ඒවා එකක් තමයි මේ අට කතාවේ මතු කරලා දෙන්නේ. එතකොට ඒක සමාධියේ ඕදුරක්. ඒ කියන්නේ මේක හැම වෙලාවෙම එන මොහොතේ දකින්න ඕනේ. ඒක අපි එන්න ඉස්සරලා දැක්කත් වැරදි, ආවන් පස්සේ දැක්කත් වැරදි. එනකොට දකින්න ඕනේ ඒක අර දොරටුපාලයාගේ අර උන්චිල්ලාවේ උපමාවෙන් පිලාවේ උපමාවෙන් පෙන්වන්නේ ඒක. ඒ වගේ දේවල්. ඔව්. ඒ සිහිය වෙන්නේ නැහැනේ. ඒ සිහිය නැතිකම කියන්නේ මෙතන ඉන්නේ සිහිය තීක්ෂණමදි කියන්නේ. උපදිනකොටම අල්ලගන්න. ඊට පස්සේ සමාධි අනාගතය උවදුරේ අනාගත ආස්වාස ප්‍රාසාර ප්‍රාර්ථනා කරනු ලබන සිත සැලුනේ සමාධියට උවදුරක්. ඊට පස්සේ අර වගේ දැන් ආවේ නැති එක ගන්න හදනවා, හිතන්න හදනවා එන්න ඉස්සරලා. ඒකත් සමාධියට උවදුරක්. ලීන වූ සිත කුසීතේ අනුව ගියේ සමාධියට උවදුරක්. ඉතා දැඩිව ගන්නාලෙසිද උද්දච්චය අනුව ගියේ සමාධියට උවදුරක්. මෙතන ලීන හිත කියලා කියන්නේ සකසා නොගන්නා හිත. අපි නිකන් ඔහෙ බලාගෙන ඉන්නවනේ. ඒ හිතට කියනවා ලීන හිත කියලා. ඒක අනිවාර්යෙන් කුසීතට යන්න හේතු වෙනවා. සමහරු ඒ නිසා දැඩිව ගන්නවා, මිරිකාගෙන ගන්නවා. ඒක අතිආරබ්ධය කියලා කියනවා. ඒක විසිරෙන්න බලපානවා. ඒ නිසා ඉතා දැඩිව ගන්නා ලද සිත උද්දච්චයට ළඟයි. අර සාමාන්‍ය විදියට නොසලකා ගන්නා හිත කුසීතයට බරයි. ඒ නිසා මේ දෙකම සමාධියට උපක්ලේශයක්. වෙසෙසින් නැමුණු සිත රාගේ අනුව ගියේ සමාධියට උදුරා. එතකොට නතු වූ සිත කියලා කියන්නේ මේ ඊට පස්සේ මේකේ අර වගේ මේ නතු වූ සිත කියලා කියන්නේ ඒකට ඇලෙන බව තමයි. ඒ අපි එතන තියෙන දැන් මෙතන උපචාර මට්ටම වගේ අවස්ථාවක්නේ. ඉතින් ආස්වාස ප්‍රාස්වාසයේ හොඳට ඒකේ ඇලෙනවා. ඒ පිළිබඳව ඒකටම නැමිලා ඉන්නවා කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ ඒ තුළ රාගය තියෙනවා කියන එක. ඒක රාගය අනුව ගියපු එකක්. ඒක ලෝභය අනුව ගියපු එකක්. ඒකත් සමාධියට උදුරක්. ඊට පස්සේ ඒකෙන් පීඩා වෙනකොට ගැටෙනවා ඒක. දැන් අපි කිව්ව ප්‍රකට වෙන්නේ නැහැ අප්‍රකටයි කියලා. එතකොට එන නොසන්සුන්කම අරතියේ ගැටෙනවා. ඒ නතු නොවූ සිත කියලා කියන්නේ ඒ අර බැසගත්තේ නැති හිත. ඒකත් සමාධියට උදුරක්. ඒක ව්‍යාපාදේ අනුව ගිහිල්ලා
තියෙන්නේ.
අතීතයට අහු වෙලා කියන එකට වඩා මේකෙදි වෙන්නේ වර්තමානයේදී ඒ ආස්වාස ප්‍රාස්වාසයේ තුල ඇලීම නිසා රාගයට බර වෙනවා, ලෝභයට බර වෙනවා. ඒ එන ඒ කියන්නේ ආස්වාස පාසාවට ඇලෙනවා කියලා කියන්නේ මේකේ සමුර්ධ වීමත් එක්ක එන පස්සද්ධියට සුඛය සමාධියත් එක්ක වෙන සිද්ධියක්. මේ ප්‍රීතිය උපදිනවනේ. ඒවත් එක්ක මේ දැන් අර අපි හිතන්නේ ආනාපාන සතිය නම් බොහොම හොඳයි, මේක මට අත්හරින්න හිතෙන්නේ නැහැ කියලා. ඒකම කරනවා, ඒකම වෙන කමටහන් කරන්න හිතෙන්නෙම නැහැ. වෙන එකක් කරන්න කිව්වත් ඒක කරන්නද කරන්නේ නැහැ. අරකටම හිත පයින්නවා, ඒකම කරන්න හදන. ඒ කියන්නේ ඒකට ඇලිලා. ඒකට රාගය ඇති වෙලා. ඒකයි. ඒක සමාධියට උදුරා. ඊට පස්සේ ඒකේ වැඩෙන්නේ නැති වෙනකොට එන නුරුස්නාකම නිසා ඒක ව්‍යාපාදයට යනවා. ඒකත් සමාධියට උදුරා. අතීතයේ ලුහුබඳනා සිත, අනාගතයේ ප්‍රාර්ථනා කරන සිත, ලීන හිත, දැඩිව ගන්නා හිත, අර වගේ නතු ඌ සිත, රාගයට බර වූ සිත, ව්‍යාපාදයට බර වූ සිත කියලා හයක් තියෙනවා. යම් උපක්ලේශ කෙනෙක් විසින් කෙලෙසෙන ලද සංකල්ප ඇත්තේ අදිචිත්තේ නොදනී නම් තෙල සදෙන ආනාපාන සති ස්මෘතියට උපක්ලේශයෝයි කියලා මේ විදිහට මේ 18 උපක්ලේශ ධර්මයෝ හඳුනාගත්තේ නැත්නම් එහි දක්ෂ වුණේ නැත්නම් එයා අදිචිත්තේ නොදනී කියලා කියන්නේ මෙතන අදිචිත්තේ කියලා කියන්නේ ධ්‍යානය. ඒක නොදනී. ඒ ධ්‍යානයකට කවදාවත්පත් වෙන්න බෑ කියලා කියන්නේ. ඒක වැටෙන්නේ එතකොට මේ ඒක ඉතින් අපිට ගන්න ආශ්වාස ප්‍රාශ්වාසයේ වික්ෂිප්ත වීම කියලා. ඒ වගේ දෙයක් තමයි. ඒ අරමුණේ වික්ෂිප්ත වෙලා. ඒ කියන්නේ අරමුණ හරියට හඳුනගෙන නැහැ. අරමුණ තේරුම් ගන්න බැරි වෙලා. දැන් ඒ සැබෑ අරමුණ නෙවෙයි මේ ඒ ඉබඳු සංඥාවකට අහු වෙලා තියෙන. ඒ වගේ තමයි. ඉතින් ඒක හොඳ නැහැ. ඒක නෙවෙයි අර ස්වභාවික ආස්වාස ප්‍රාස්වාසයේ තුල ඒ සංඥාවේ හිත පිහිටන බවක් තියෙනවා. ඒක අවශ්‍යයි. කියන්නේ අපි මුලින් මේ ආනාපාන සතිය තුල සැබෑම සත්‍ය ආස්වාස ප්‍රාස්වාසයේ හිත පවත්වාගෙන යනකොට යම් වෙලාවක් එනවා මේ ස්වභාවික ආස්වාස ප්‍රාස්වාස අතහැරෙනවා. ඒ වෙලාවට මේ සංඥාවේ හිත පවතිනවා. හැබැයි ඒ සැබෑ එකටම අනුකූල වෙච්ච එක. ඔකට කියන්නේ ඝණ්ඨාසරාවේ උපමාව. දැන් අපි ඝණ්ඨාරයකට ගැහුවොත් මේ ගැහුවාම උපදින අර කම්පණය තියෙනවනේ. මුලින් ඕලාරික කම්පණය ඇවිල්ලා ගහනකොට මේ ඔස්සේ ගියොත් ඒ සියුම් තැඟවල නිරුද්ධ වී යනවා. ඒ තැන සංඥාවට හිත පිටවෙනවා. එහෙම වෙලා අන්තිමේට නැදුනොත් අපිට නිකන් කන් දෙක ගානවා වගේ හැන්නේ. ගහන්තරේ වදින්නේ නැහැ. අන්න ඒ සංඥාවේ හිත පවතින. ඒ වගේ එයාට ආස්වාස ප්‍රාස්වාස ඇතහැරිච්ච වෙලාවේ ඒ සංඥාවේ හිත පවතින. ඒ විදිහට.
ඒ තත්ත්ව ධානවලට
ඒ ධානයට මෙහෙන් එනවා. ඔව්. ධානයට මෙහෙන් මේ නිමිත්ත උපදින්නේ එතන.
එතකොට යාන ශාරීරික අස්වාස් මස්තර
තියෙනවා. ඔව්. තියෙනවා. ඔව් ඒකට ඔය මේකේ අට කතාවේ හරි අටුවාවේ තියෙනවා ප්‍රകൃති ආස්වාස ප්‍රාස්වාසයෙන් හිත මිදෙනවා කියලා. එයාගේ සාමාන්‍ය ආස්වාස ප්‍රාස්වාසයෙන් හිත මිදිලා ආනාපානස සංඥාවේ හිත පිහිටවන. ඒක තමයි ඊට පස්සේ උපකාර වෙන්නේ. මොකද මේ සියුම් මේගෙන ගිහිල්ලා හැබැයි ආස්වාද ප්‍රාස්වාස තියෙනවා. නමුත් ඒ තරම් සියුම් වෙලා අහු වෙන්න විතරක්. නෑ එයා තවම ආනාපාන සතිය.
ගොඩක් තැන්වල කතා කරන ආලෝක කතාව කියන්නේ දැන් කොහොම කරගෙන යනකොට ආලෝක සංඥාවක් පහළ වෙනවා. ඒ ආලෝක සංඥාවෙන් නිවන් දකින්නයි කියලා. මේ කතාව ගොඩක් ආනාපාන සතියෙත් එක්ක මේ බද්ධ වෙලා හැම තැනකම වගේ කතා වෙනවා.
මට ඇහිලා නැහැ ඒක අද.
නෑ අර බලන් බලාගෙන
එහෙම පුළුවන් ඒක ආලෝක සංඥාව වඩා අත්හැරිලා
ආලෝකයක් උපදව ගන්න විතරයි ආනන්දසේකල
ඊට පස්සේ ඒක උපකාර කරගෙන මේ ඊට පස්සේ තියෙන සමාධිය තියෙනවානේ එහෙමත් පුළුවන් ඊටකට ඉතින් සමහරුන්ට ආනාපාන සති නිමිත්ත එක එක විදිහට වැටහෙනවා කියනවා. තරු වගේ තරු කැට වගේ ඒ සංඥාවල් වැටහෙන විදිහවල් වලාකුළු වගේ වැටහෙනවා කියලා මේ විසුද්ධි මාර්ගයේ තියෙනවා. වලාකුළු වගේ ප්‍රකට වෙනවා, තරු කැට වගේ ප්‍රකට වෙනවා, ඊට පස්සේ ආලෝක එළි වගේ ප්‍රකට වෙනවා. නිමිත්ත එක එක විදිහට එයාට වැටහෙනවා. නිමිත්ත කියන එකද? ඔව් ඒ එතනදී දැන් ওই නිමිත්ත මත වෙනවා කියලා කියන්නේ දැන් එයාට දැන් අර සාමාන්‍ය ප්‍රകൃති ආස්වාද ප්‍රාස්වාස අත්හැරිලා එයාට ආනාපාන සතිය පිළිබඳ සංඥා මට්ටම වෙනවා චිත්ත මට්ටමට සියුම් වෙලා සියුම් වෙලා ඉතින් අන්න ඒ අවස්ථාවේදී එයාට දැන් අර කියන්නේ අර ආපු ක්‍රමානුකූල ආපීකට වඩා සිය දහස් ගුණයකින් ප්‍රකටව යම් ආකාරයකට මේක මතුවෙලා යනවා. එතකොට ඒ ආනාපාන නමුත් ඒ ආස්වාස ප්‍රාස්වාස රටාවත් එක්කම තමයි ඒක එන්නේ. ආවට නමුත් දැන් අර මුලින් ආපු විදිහ නෙවෙයි එයාට දැන් ඒක තේරෙන්නේ නැහැ මට මොකද්ද කියලා. මේ විසුද්ධි මාර්ගයේ පෙන්නමයි නිමිත්ත එක එක නාට එක එක විදිහට ප්‍රකට වෙනවා. ආනාපාන සති නිමිත්ත. සිඳිලා
ගිහිල්ලා.
ඔව් ඒකත් හිතක්ම. එතකොට ඒක මතුවෙන්නෙත් අර විදිහට පිළිවෙලට ඇවිල්ලා නීවරණ ධර්මයන්ගින් මිදිච්චි අර සියුම් වේගන ඇවිල්ලා කෙලවරදී තමයි එන්නේ. ඊට පස්සේ එයාට දැන් ඒ ඔස්සේ තමයි දිනු වෙලා යන්නේ. නිමිත්ත මතුවෙච්ච එක.
උපක්ලේශයක් කියනෝනේ සානසික තනක මේ ඒ ඇති වෙන නිමිත්තත් උපක්ලේශයක් කියලා
දෙනවා නේද? ඒ නිමිත්තට දැන් අපි නිමිත්ත උපක්ලේශයක් වෙන්නේ ඒකට අර අහු වෙන විදිහටනේ. නිමිත්ත ආනාපාන සති නිමිත්ත කියලා එකක් තියෙනවා. ඒක උපක්ලේශයක් නෙවෙයි. නමුත් ඊට ප්‍රතිපක්ෂ එක එක විවිධ නිමිති මතුවෙන්න පුළුවන්. ඔව් ආලෝක වගේ වෙන්න පුළුවන්. එක එක අපිට දැන් සමාධියත් එක්ක එක එක දේවල් පේන්න ගන්න ඕනේ. ඒ වගේ වෙන්න පුළුවන්. ඒව උපක්ලේශ.
උපකාර වෙච්ච එකයි පරිපන්ත වෙච්ච එකයි දෙක අතර ඒ කියන්නේ ඒ ආලෝක නිමිත්ත හට ගන්නවා.
නෑ මෙතන මේ ආලෝක නිමිත්ත කියලා එකක් දැන් ආලෝකවල් පහළ වෙනවා ඒක නිමිත්ත නෙවෙයි ඒ දැන් ඒ පහළ වුණාට දැන් ඒ වගේ අපි ඒ ඔස්සේ ගියොත් ඒවට ඇලුම් කරොත් ආසනා කරොත් ඒක පලිබෝධයක් වෙනවනේ. දැන් මෙතන ආනාපාන සතියම ආනාපානති සංඥාවක් වශයෙන් ආනාපානති සංඥාවක් වශයෙන් උපදිනවා. දැන් එතකොට එයාට අර ප්‍රകൃති ආස්වාසේ අරමුණු කරගෙන නෙවෙයි හිත පවත්තන්නේ. එයා ඒ ප්‍රകൃති ආස්වාසේ මිදෙනවා. ඒ මිදිලා දැන් එයාට සංඥාව දැන් අර ඕක කියන්නේ දැන් නිමිත් එනවා කියන දැන් කසින ඔලින්ත් එනවනේ. මුලින් එයා කසිනේ පටවි මණ්ඩලයේම අරමුණු කර 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 තමයි වෙහෙසුනේ. දැන් එයාට ඒක අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ඒ වගේම නිමිත්තක් උපදවනවා. ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා. අන්න ඒ වගේ. ඒ වගේ ආනාපාන සතිය දැන් එයාට අර ප්‍රകൃතියක ඕනේ නැහැ. නැති එක. ඒ කියන්නේ කෙනකෙනාට ඒක විවිධාකාරයෙන් එනවා කියලා කියනවා. ඒ වැටහෙන සංඥාව ඒ අපි ප්‍රමාණිකෝලව ආවන් පස්සේ නිමිත්ත මතු වෙනවා කියලා කියන අර කසින නිමිත්ත වගේ උග්ඝහ නිමිත්ත වගේ දැන් අර ප්‍රකෘති ආස්වාස ප්‍රාසාස ඕනේ නැහැ. එයාට සිහි කරන ආවර්ජන මාත්‍රෙන් ඒ විදිහටම මේ සංඥාව රැස් දෙක පියාගත්තාම පටව කණස්සනේ එළඹ සිටිනවා වගේ අන්න ඒ වගේ ගන්න පුළුවන්. ඒක කෙනකෙනාට මේ නිමිත්ත අර විවිධාකාරයෙන් වැටහෙනවා කියලා. තරු ගැට වගේ කියනවා, වලාකුළු වගේ කියනවා, පුළුන් රොඩක් වගේ වගේ මේ වගේ යම් ආකාරයෙන් සංඥා ප්‍රකට වෙනවා කියලා කියනවා මේ නිමිත්ත. එතකොට එයාට මේ 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 අර එළියක් පේනවා ඒක නිමිත්ත කියන එක නෙවෙයි. ඔව් හිතට වැටේ. ඔව් ඒ වගේම තමයි මෙතන හැම එකකම මේක
තියෙනවා.
ඔය හැම ධ්‍යානයකටම අදාළ හැම අරමුණකටම ඕක තියෙනවා. ඊට පස්සේ ඕදාත කසිනේ සුදු පාට. ඒ වගේ මෙතන මේ මේ ආනාපාන සතිය ඇතහැරලා ආලෝක සංඥාව කියන එක ගන්න එපා. ඒක එකක් විතරයි. ඒ කියන්නේ මේක ආලෝක සංඥාව නෙවෙයි මෙතන කියන්නේ ආනාපාන සති නිමිත්ත කියලා. ඒ නිමිත්ත කියන්නේ ඒ වගේම සංඥාවක් උපදිනවා දැන්. ඒක දොට ඒ කියපු අටලොස් උපක්ලේශයම අර අර ඉස්සරලා නීවරණ ගැන කිව්වා වගේ නැවත විග්‍රහයක් කරන ආස්වාසයාගේ ආදිමධ්‍ය පරිෝසානයේ සිහිය අනුව යන්නවුගේ ආධ්‍යාත්මයේ වික්ෂේපයට ගිය සිත සිතින් කයත් සිතත් කැළඹිලි වෙයි, දරත සහිත වේ, කම්පිත වූවා වූ සැලුනා වූ එතු වේද. කයත් කම්පිත වෙනවා, සිතත් කම්පිත වෙනවා, කයත් දරත වෙනවා, හිතත් දරත වෙනවා. ඒ විදිහට මේ අටලොස් උපක්ලේශයෝ පිළිබඳවම ඒ විදිහට තියෙන ආස්වාසය ප්‍රාර්ථනා කරන කෙනා, ආස්වාසයේ ලුහුබඳින කෙනා, නිකාන්ති තණ්හාවට ආස්වාසය හොයනවා, ප්‍රාස්වාසය හොයනවා, ආවර්ජනය කරන හැම වෙලාවෙම යාගේ සිතත් කම්පා වෙනවා, කයත් කම්පා වෙනවා, සිතත් දරත වෙනවා, කයත් දරත වෙනවා. එනිසා මෙයාට අර්පණාවටපත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා යමකු විසින් ආනාපාන සතිය පරිපූර්ණ කොට අභාවිත වූ ආවුද, කයත් කම්පිත වේ, හිතත් කම්පිත වූයේ වේ, කයත් සැලුනේ වේ, හිතත් සැලුනේ වේ, යමක විසින් ආනාපාන සතිය පරිපූර්ණ කොට මොනවට වඩනාලද, කයත් කම්පිත නොවේ වේ, හිතත් කම්පිත නොවේ වේ, කයත් නොසැලුනේ වේ, හිතත් නොසැලුනේ වේ, තවද මේ නීවරණයන් කෙරෙන් විසුද්ධ වූ සිත ඇති ෂෝඩසක වස්තු ආනාපාන සතිය වඩන්න උද ක්ෂණික සමවධානය හේතු කොටගෙන මේ අටලොස් උපක්ලේශය උපදී. කය දරත වෙනවා කියලා කියන්නේ අර කර්මන්නේ නොවන ගතිය. ඒ කියන්නේ දැන් මේ යෝග්‍ය නොවන ගතියට තමයි කය දරත වෙන. කයයි හිතයි කියලා කියවන. එතකොට අපිට ශරීරයට දැනෙන කයට දැනෙන පස්සබ්දිය, සැහැල්ලුව, ඒවා දැන් ඊට සමාධි වුණාම අපිට දැනෙන ඕනේ කයට අමුතු සැහැල්ලුවක් නිබර ගතිය. ඒක නෑ. දරත වෙනවා. ඔව් නැති වෙනවා. නැති වෙනවා. ඒක හොඳට තේරෙනයි දරා නිකන් අපි නිදාගෙන ඉඳලා නැගිට්ටා වගේ එකක් වෙන්නේ. කය දරත වෙලා ඒ වෙලාවට හිතේ ස්වභාවයම තියෙනවා. හිතත් කර්මන්නේ නෑ. ඒ කියන්නේ අපි හිත හැම වෙලාවෙම අර සතුටින් අරමුණු ඔස්සේ අරමුණු පේන ගතිය. අරමුණු විපස්සනා වෙන ගතිය මොනවත් නෑ. ඒ වගේ දැන් අර සමහර වෙලාවල් වලට තියෙන අරමුණ දිහා කොච්චර බැලුවත් කොච්චර විදර්ශනා කරත් මේ වැඩෙන්නෙත් නෑ, පේන්නෙත් නෑ. ඒ වගේ අවස්ථා වලදී අපි හිත දර්ථ වෙලා කියලා. කර්මන්නේ නෑ. අපිට ඕන ඕන විදිහට හිත නම්්‍ය සීලී නෑ. ඔව් බස ගන්න. ඉතින් මෙතන ඉතින් ඒ සිවුම් මට්ටමින් ඒ අකර්මණ්‍ය භාවය තියෙනවා. ඒ කියන්නේ මේක ඉදිරියට මෙතන දිවි අකර්මණ්‍ය භාවයේ නිසාම අර අරමුණේ බැසගන්නේ නැතිකම. දැන් මෙතනදී මේ මේ උපක්ලේශ හැටියදනි පෙන්වන්නේ. උපචාර සමාධිය තියෙනවා. තිබුණාට හැම වෙලාවෙම ඒ මට්ටමේම තියෙනවා ධානයේට අර්පණාවට හිතපත් වෙන්නේ. අර්පණාවටපත් වෙනවා කියන අවස්ථාවේදී හැම වෙලාවෙම අර තමන්ගේ මේ අරමුණයි බලන හිතයි දෙක වෙන් වෙන්නේ නැහැ. එයා ඒක තුලම බැසගත්තා වගේ වෙනවා. එතකොට ඒ තුල ඉන්නවා. එතෙන්ටපත් වෙන්නේ නැහැ මේ හැම වෙලාවෙම අරපත් වෙම කැරෙක් කැරෙක් තියෙනවා. ඔව් ඔව් ඒක තමයි ඒක තමයි ඔව් සිව් පුළුවන් ඔව් උපසනා කරන්න පුළුවන් ඔව් ඒ ඔක්කොම ඉරියව් වෙනස් වෙන්නේ ඉරියව් දැනෙන්නේ වේදනා දැනෙන්නේ අර අර කියපු මුලින් මට්ටමේ උපචාර මට්ටමට එන්න ඉස්සෙල්ලා. තව ඉතින් මේකේ තියෙන අවෝදානයන් පිළිබඳව ඊට පස්සේ ආනාපාන සතිය පිළිබඳව දැන් මේ අර සතිය උපදවා ගන්න ඕනේ ව පිළිබඳව විදර්ශනාවක් මේකේ තියෙනවා. මේ අවෝදානය යටතේ තියෙන. දැන් මේ ටිකක් අමාරුයි වල. මේ දැන් මේ ටික පෙන්නන්නේ මේ මේ අර මුලින් අනිවාර්යෙන් අවශ්‍යයිනේ ඒ ටික නීවරණ පිළිබඳව හා පිරිසුදු වීම පිළිබඳව. ඊට පස්සේ උපචාර මට්ටමෙන් පස්සේ ධ්‍යාන දක්වා මේ ටික පෙන්නනවා. පෙන්නලා තමයි මේ මේ විපස්සනාව
පෙන්නන්නේ.
ඔව් ඒක ඉතින් ඒ ඔස්සේ ඉතින් එයාට නාම රූප දෙක මතු කරගෙන එහෙම තමයි යන්නේ. ඔව් ඉතින් ආලෝකය කියලා කියන්නේ ඉතින් රූප ධර්මයක්නේ. ඒ රූප ධර්මයේ අරමුණු කරමින් පහළ වෙච්ච වේදනා සංඥා සංකාර ටික මතු කරගෙන ඒ නාම රූප ටික මතු කරගෙන එතන ඇතිවීම නැතිවීම උදේ වැය බලලා එහෙම යන්න වෙනවා. කොහොම හරි ඉතින් මේ ඒ තියෙන නාම රූප පරිච්ඡේදත් ඥාන ආදි සත්‍ය ඥානෙ මතු කරගන්න ඕනේ. කෝකෙන්වත් පුළුවන්. ඒ මට්ටමේදී ආලෝකයන් මතු වෙනවා. ඊට මෙහත් ඇතැම් අයට වරින් වර එන්න පුළුවන්. උපචාර මට්ටමට එහත් ඒවා ආවට ස්ථිරව පවතින්නේ නැහැ. නීවරණ නිසා වැහෙනවා. ඒවා මුලින් මුලින් ටික ටික පොඩි පොඩිවට එනවා. පස්සේ මේ මට්ටමෙන් එනවා ආවට දැන් ඒ අර හිතේ ප්‍රභාස්වර බව සමාධිය නිසාම ඒ ආලෝක බව තියෙනවා. ඒවා ඉතින් අර එක දිගට ස්ථිරව පවතින දේවල් නේ. පුළුවන්. ඔව් අවශ්‍ය ඉතින් උපචාර දක්වාම හිත දියුණු කරගෙන එන්න කියන එක නෙවෙයි එතනින් කියන්නේ. කවදා කොයි වෙලාවෙ හරි සෝවාන් මාර්ගයක් උපදිනව නම් උපචාර මට්ටමට ආවන් පස්සේ තමයි උපදින්නේ. ඒකෙන්ද සමත විපස්සනා දෙකෙන්ම වෙන්න පුළුවන් උපචාර මට්ටමෙන්. මේ කෙනෙකුට මේ උපචාර මට්ටමටම දියුණු කරගන්න පුළුවන් නම් එතනින් පස්සේ පහසුයි. අර මොන හොඳට පේනවා. ඉතින් ඒකට කියලා සමහර විට තමයි සමහර කෙනෙකුට සමහරට ජීවිත කාලෙම උපචාර මට්ටමවත් ගන්න බැරි අවස්ථා එන්න පුළුවන් කෙනෙකුට. ඉතින් ඒ නිසා මේක දෙකම කරගෙන යන එක තමයි හොඳ. ඉතින් කෙනෙකුට පහසුවෙන් තේරෙනවා නම් ඒවා විවේකයෙන් දිනු වෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ. එන්න බෑන්න බෑ. ඉතින් ඒ කියන්නේ මේ ඔය සතිය නුවණ පදනම් වෙලානේ අර මුලින් කියපු නීවරණ ටික යට කරගන්න වෙන්නේ. නුවණ සිහිය නැති වුණොත් එතනින්වත් මිදෙන්න බෑ. ඒ කියන්නේ ඒ කටුපඳුරු ටිකනේ. ගහ කපන්න නෙවෙයි මේ කටුපඳුරු ටික ඔය ගාවේ. ඔය ටික අයින් කරගන්නත් සතිය නුවණ පදනම් වෙලා තමයි කාමච්ඡන්දය හඳුනාගන්නේ, ව්‍යාපාදේ හඳුනාගන්නේ, තීන මිද්‍රේ හඳුනාගන්නේ. ඊට පස්සේ ඒ දියුණු කරගත්තු ඒ දියුණු අකණ්ඩව පවත්වන්නේ ඔක්කොම සතිය. ඒකේ අය කතා දෙකක් නෑ. ඒ කායන මාර්ගය
ස්වභාව ලක්ෂණ බලනවා.
ඒ විපස්සනා.
ප්‍රකෘති ආස්වාද ලස්සා
අතහැරිලා
ආනාපාන සංඥාසික පිළිවෙල පස්සේ දැන් මේ සංඥාවේද ස්වභාව ලක්ෂණ බලන්න.
ඔව් දැන් එතකොට එයා ඒකෙන් මිදෙනවනේ. එතකොට එයාට පුළුවන් නේ දැන් මේ ඒ සංඥාව තුළ ඒ ගති සියල්ලම
තියෙනවා.
ඔව් දැන් අපිට පේන්නේ ඒ සංඥාව තමයි. දැන් මෙහෙම ඇල්ලුවාම අපි හිතනවා කෝප්පය ඇල්ලුවා කියලා. මොකද ඒ සංඥාව සංකාරේ විඥාන චිත්තජෛතික ධර්ම වල තියෙන වැටහෙන. එතකොට මේ තද ගතිය කියලා කියන තැන අපි දැන් සංඥාවට නෙමෙයි පැනෙන්නේ. ඒ වගේ තමයි අතන කිසි වෙනසක් නැහැ.
ඒ කියන්නේ අර ප්‍රകൃති වගේම
තමයි. ඔව් ඒ වගේම තව සංඥාව දියුණු මට්ටමක් තියෙනවා.
එයා ඒක උදේ මතින් තමයි ආ ඒක පාටේ ස්වභාවය තේජෝ ස්වභාවය ගැන මෙහි කිරීම කරන්නේ මට.
ඒ මට්ටම ඒ මට්ටමින් දැන් අර කියන්නේ මේ ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යානයටපත් වෙච්ච කෙනා එයින් නැගිටලා ඒ අතුළු සමවතේ පිහිටි රූපය වේදනාව සංඥා සංකාර විඥානෙ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මෙනෙහි කරනවා කියලා. එතකොට එතන එයා නුවණින් තමයි අල්ලගන්නේ ඔක්කොම.
දැන් ආනාපාන ක්‍රමයේදී දැන් ඔතනින් පස්සේ දැන් ධානය සම්මාදිනේ.
ධානය.
දැන් ධානයේ විපස්සනා කිරීමක් නැහැ.
නැහැ.
ධානය නැගිටලා නැගිටට පස්සේ නම් දැන් මෙච්චලා තියෙන කාමර ඉවරයි
නේද?
දැන් ආයෙත් දැන් යට විපස්සනා කරන්න හම්බෙන අස්වාද පස්සාතේ
එයාට දැන් එතනදී අරමුණු කරන්න පුළුවන් මුල ඉඳන්ම ඕන. මුල ඉඳන්ම ඕන නම් අරමුණු කරන්නත් පුළුවන්. ඔව් ධ්‍යානෙන් නැගිටිපු කෙනාට ඊට පස්සේ ආපහු එයාට ඕන නම් ඒ ස්වභාවික ආස්වාද ප්‍රාසවාදයටත් හිත තියන්න පුළුවන්. එහෙම හිත තියන්නේ නැතුව ඒ අද්දකීම අරගෙන ඒ නාම රූප දෙක අරමුණු කරන්න
අද්දකීම.
ඔව් ඒ එහෙම තමයි ගොඩක් ඒ ධ්‍යානෙ කියන්නේ. ඒ ධ්‍යාන හිතේ තිබුණා. ඒ ධ්‍යාන හිතේ තිබුණු රූප වේදනා සංඥා සංකාර විඥාන අල්ලාගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙහෙ. එතකොට එයා නාම රූප දෙක තමයි විදර්ශනා කරලා තියෙන්නේ. ඒකෙන් මතු කරගන්නේ සත්ඥාන. සත්ඥානෙ මතු කරගන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. උපකාරක තියෙනවා.
ධ්‍යානෙන් නැගිලා ආයෙත් උපජස්සාර ප්‍රසාර ආරම්භ කරලා විපස්සනා කරන්නේ.
හ්ම්.
ඒ කෙනෙකුට කියන්නේ ධානය ධ්‍යාන කලින්ම කරන්න තියෙන එක.
ඔව් ඔව්. ඒක කරන්න බැහැනේ ඉතින්. ඒ සමාධියක් නැති නිසා එහෙම නැත්නම් අපි කියමුකෝ කෙනෙකුට පුළුවන් නම් මම මීට පෙර දැකපු පුද්ගලයෙක් අරමුණු කරලා ඒ පුද්ගලයා කියන තැන රූපය වේදනාව සංඥා සංකාරය අරමුණු කර කර ස්කන්ධ ටික මතු කරගන්න. ඒත් ඒ ආනාම රූප දෙක තමයි මතු කරගත්තේ. ඒ වගේ තමයි අතන තමන් ලැබපු ධ්‍යානයක් තිබුණා නම් ඒ ධ්‍යානයට දැන් ඒක අත්හැරලා ඒ ධ්‍යානය අරමුණු කරන්න පුළුවන්. එතකොට ඒ ධ්‍යාන තුල ඉන්නව නෙවෙයි ඒ ධ්‍යානය අරමුණු කරලා එතන තිබුණු චිත්තචෛතසික ධර්මය රූප ධර්මය අරමුණු කරනවා. ඒක බොහෝ විට කියන්නේ එතන යාට අරමුණු වෙන්න ප්‍රකට චිත්තචෛතසික ධර්මය
ඕනේ.
චිත්තචෛතසික ධර්මය ප්‍රකට කරගෙන මේ චිත්තචෛතසික ධර්මය මෙබඳු රූපයක් අසුරු කරගෙන පැවතුනා කියලා රූපේ නුවණින් අරමුණු කරගන්නවා කියන්නේ. ඔකාර කියන්නේ මේ මොකද හු සුද්ධ මාර්ගය කියනවා නයක් දැකලා ඒ නයා මේ අහවල් හොබහේ හිටියේ කියලා ඒක දකිනවා කියලා. නම් ඒ වගේ මේ මේ දැන් අර චිත්තචෛතසික ධර්මයෝ දැකලා ඒ චිත්තචෛතසික ධර්මයෝ අසුරු කරගෙන පවතින මේ හෘද රූපේ කියලා. ඒ හෘද රූපේ කියන එක මේ තියෙන එතන තියෙන රූප ධර්මයෝ පට වියාපෝ තේජෝ ආයෝ කියලා. බොහෝ විට දැන් අර ධ්‍යානයට පත් වෙච්ච කෙනාට රූපය අප්‍රකටයි, වේදනා සංඥා සංකාරය තමයි ප්‍රකට. ඒක මතු කරගෙන රූපය ගන්නවා. ඒ දෙකෙන් ඕන එකකින් පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ කෙනෙකුට ඉස්සල්ලා රූපේ දැකලා ඒ අනුසාරයෙන් නාමය දකින්නත් පුළුවන්, නාමය දැකලා ඒ අනුසාරයෙන් රූපය දකින්නත් පුළුවන්. කොහොම හරි මේ නාම රූප දෙකම මතු කරගන්න ඕනේ ඉතින්. ඔව් යාට දැන් මේ ආයතන 6 හරහා හෙන හැම හරමුණක්ම ඇත්තට තියන්න පුළුවන්. ශබ්ද, රූප, ගන්ධ, රස, ස්පර්ශ, අතීතේ, අනාගතේ අනුව යන්නේ නැහැ. අතීතේ අනුව යන්නේ නැහැ. නීවරණයන්ගෙන් හිතපත් වෙන්නේ නැහැ. වර්තමානයක් තුළ ආයතන 6 හරහා එන ඕනෑම අරමුණක් සත්‍ය ඥානයේ තියාගන්න පුළුවන්. එතකොට යාට නාම රූප පරිච්ඡේද ඥානෙ සමුර්ධ වුණා. ඒත් තව ප්‍රත්‍ය පරිග්‍රහ ඥානෙ නැහැ. ඊට පස්සේ ඒකේ ඇතිවීම නැතිවීම බලනවා.
අර අවස්ථාවේ සම්පූර්ණුනම් පස්සේ නාම රූප දෙකල ගන්නකොට සමාධිය මොනවාද සමාධිය?
ඒක ඉතින් ඒ තියෙන සමාධිය එක එක්කනට විවිධයි. විපස්සනා සමාධියනේ.
ඒක ඒ සමාධිය එක උපචාර සමාධියට මෙහාට ඒකට
නැ කෙනෙකුට උපචාර මට්ටමට එන්නත් පුළුවන්. විපස්සනා සමාධිය උපචාර සමීපේ
සමස්තයක් වශයෙන් දෙන්න පරිපූර්ණ නම් පස්සේ පරිච්ඡේදණේ ආවම පස්සේ සමස්තය වශයෙන්
ඒකට කියන්නේ උපචාර සමාධිය කියලා. උපචාර මට්ටමට එනවා කියන හොඳට නාම රූප පරිච්ඡේද ඥානයේ විසදුණා. ඒ කියන්නේ ඒ අර ඇත්ත දැකීම නිසා සමාධිය කියලා කිව්වහම ඒ සමාධිය මේකේ පෙන්නන මොනාර්ථයෙන් සමාධිය කියන්නේ දාන වොස්සජ්ජය එකක් ගත්තා. දානය ඒ කියන්නේ කරපු පුණ්‍ය ධර්මයෝ මෙනෙහි කිරීම නිසා උපදින සමාධියක් තියෙනවා. වය ලක්ෂණ උපဋාණ එකක් ගත්තා කියලා අර වගේ විදර්ශනා ක්‍රම නිසා උපදින සමාධියක් තියෙනවා. තව කෙනෙකුට Nirodha elema sitimen උපදින සමාධියක් තියෙනවා. ඊට පස්සේ සමත නිමිත්ත එළඹ සිටීමෙන් උපදින සමාධියක් වෙන සමාධි හතරක් තියෙනවා. අර වගේ දාණය මෙනෙහි කිරීම නිසා උපදිනවා. සමත නිමිත්ත එළඹ සිටීම නිසා විපස්සනාවේ වයලක්ෂණය එළඹ සිටීම නිසා ආර්යයන්ට Nirodha එළඹ සිටීම නිසා මේ ටික ඔක්කොම පුදග්ජනයන්ට වෙන්න පුළුවන්. Nirodha එළඹ සිටීම නිසා ආර්යයන්ට වෙනවා කියන්නේ.